තමයි එහෙනම් දේවල් සම්ම හැම දෙනාට අපේ කල්යන්න මිත්‍ර හැම දෙනාම අද දවසේ ඉතාමත්ම ගෞරවයෙන් බක්තියෙන් ශ්‍රවණට සිසිලස ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවාවේ ඒ සතිපතා පැවැත්වෙන සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලැබෙනවා. අද 2021 වර්ෂයේ ජූනි මාස 12 වෙනි සෙනසුරාදා ලංකාවේ ලාංකික දර්ශන පහේ තීර පමණ. ඉතින් අපි පසුගිය සති කිහිපෙම සාකච්ඡා වෙන සිටියේ ඒ අතිගාම්භීර ධර්ම ඥානතාවය පිළිබඳවයි. අපට මේ සාකච්ඡා මාලාවට උදව් උපකාර වෙන්නේ අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය පිළුකේක මතදාසි ස්වාමීන් වහන්සේ. ඉතින් අද සිරි පරිදි උන්වහන්සේ ධම්ම සභා මණ්ඩලයට වැඩමුළු සිටිනවා. අපි උන්වහන්සේගේ දෙපාරමද ගෞරවයෙන් තාම කරුණාවෙන් ආරාධනා කර සිටිමු. මෙම තථාගත ශ්‍රී සත් ධර්මය අපට කරුණාවෙන් පැහැදිලි කර දෙන ලෙස අවසරයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි. අද අපි මේ කරගෙන ආපු දේශනා මාලාවේ මේ ධම්ම නියාමතාව වැඩසටහන යටතේ පටිච්චසමුපාදයේ අන්තිම අංග පිළිබඳව විග්‍රහ විවරණයේ අන්තිම කොටස් ටිකට පැමිණලා තියෙන්නේ. අද අපිට කතා කරන්න තියෙන්නේ මේ භවපච්චයා ජාති කියන කොටස. ඒ ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදයෝ හෝති කියලා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධම පටිච්චසමුපාද අංග විවරණය ඒ එතනින් අවසන් කරනවා. ඉතින් ඒ ජාති භවපච්චයා ජාති කියන තැනත් ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙනවා කියන කාරණාවත් මම මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට මේ පටිච්චසමුපාදයේ අංග පිළිබඳව කතා විග්‍රහය අද දින අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තව එක දවසකට අපිට මේ පටිච්චසමුපාදයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරු පෙළදහමට අනුකූලව අටකතා වල හා ආචාර්ය ස්වාමීන් වහන්සේලා කරලා තියෙන නොඑක් න්‍යායන් විසුද්ධි මාර්ගය අටකතාව මේ වගේ නොඑක් ණය ක්‍රම ටිකක් තියෙනවා. ඒ ටික අපිට තව එක දවසකට කතා කරාම ඒකේ ඔය අතීත වශයෙන් කාල වශයෙන් බෙදලා තියෙනවා වට්ට වශයෙන් විපාක වට්ට කම්ම වට්ට කියලා මේ ටිකත් ඒ වගේම ණය ක්‍රම ඒකත් ණය නානත් ණය ඒවන් ධම්මතා ණය පටිසම්පාදේ ගම්භීරතාවයන් පිළිබඳව කරන ඉතාමත් ලස්සන ණය ක්‍රමයන් ටිකක් තියෙනවා. ඒ ටික අපිට ඊළඟ වාරයේදී කතා කරලා අවසන් කරන්න පුළුවන්. එතකොට අපිට යම් විවේකයක් අරගෙන ඊට පස්සේ මේ ටික නැවත නැවත ප්‍රගුණ කරගත්තන් පස්සේ හැමෝම අභිධර්ම භාජනීය කොටස අපිට පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව අද අපට මේ භව ප්‍රත්‍යයෙන් වන ජාතිය පිළිබඳව අද මාතෘකාව තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යම් තැනක ජාතියක් කියලා යමක් වේනම් ඒක මහා නිදාන සූත්‍රයේදී පෙන්වන්නේ මහණෙනි යම් කාම භව රූප භව අරූප භව කියන ආකාරයන් භවයක් නොවේනම් යම් යම් සත්ත්ව ලෝක වල පහළ වෙන යම් භවය කියන යමක් නොවේනම් ජාතිය කියන යමක් පැනෙයිද කියලා මේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අහනවා. මහණෙනි යම් හේකින් මේ භවය කියන කාරණාවක් සත්වයා තුළ සකස් වෙනවා නම් එයමයි ජාතියට හේතු, එයමයි ජාතියට නිදානේ, එයමයි ජාතියට කාරණාව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට මේ ජාතිය කිව්වහම විවිධ ජාතින් ඉන්නවා. භූමි වශයෙන් ගත්තත් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක වශයෙන් මේ භූමියවල උපදින සත්වයන්ගේ විවිධත්වයක් විචිත්‍රභාවයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි කාම ලෝකේ ගත්තහම කාම ලෝකේ 11 භූමියක ඉතාමත් විචිත්‍ර භාවයක් කියන එකෙන් අදහස් කරේ මේ ලස්සන කියන එක නෙවෙයි විවිධත්වයක් කියන එක. එතකොට ඒ විචිත්‍ර භාවයක් නිර්මාණය වෙලා තියෙන එක ලෝකයක් ගත්තත් තිරිසන් ලෝකේ ගත්තත් මනුස්ස ලෝකේ ගත්තත් ඒ සත්ව විෂය ඇතුළත පුදුමාකාර නානත්වයක් අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ නානත්වය කියන එක කර්මය හා බැඳිච්ච එකක්. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනී තත්තායාති කියලා බුදුරජාණන් වහන්සේ මේ සත්වෝ විවිධාකාරයෙන් බෙදලා තියෙන්නේ මේ කර්මය තුළින් කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට එකම මෞකුසක නිමුන් සහෝදරයන් වශයෙන් එක මොහොතේ එක මවකට දාව ඉපදුනත් ඒ දෙන්නගෙත් වෙනසක් තියෙනවා. රූපයෙන් යම් යම් සමානම් වෙන්න පුළුවන් සමානකම්. නමුත් ඒ පුද්ගලයන්ගේ තියෙන නුවණ අනුවණකම් පුරුදු ගති ලක්ෂණ ගුණාගුණකම් වගේ අදහස් වල ඔයෙක් විවිධත්වයක් දකින්න ලැබෙනවා. ඉතින් එතකොට ඒකෙන් අපිට පේන්නේ මේ ජාතිය කියන එකට විශේෂයෙන් මේ කර්මය කියන එක බලපාන බව. ඒ කර්මයට අනුව තමයි ජාතිය කියන එක අපිට තීරණය වෙලා තියෙන්නේ. අපි කරන කර්ම ගත්තාම එකට අපි එක කර්මයක් අපි කියමුකෝ දානයක් දෙනවා, සිල් රකිනවා, මල් පූජාවක් කරනවා කියන, බුද්ධ වන්දනාවක් කරනවා කියන ක්‍රියාව 200ක් එකතු වෙලා කරත් හැමෝටම එකම වගේ ඒ කුසල් චේතනාවක් සමාන කුසල් චේතනාවක් කිසි කලක ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම මීට පෙරත් මතක් කරලා තියෙන්නේ ඒ හැමෝම එකම කුසල චිත්තය මුල් වෙලා ප්‍රතිසන්දි ලැබුවත් ඒ හැමෝගෙම ජාතිය එක සමාන වෙන්නේ නැහැ. විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. එකට එක ප්‍රදේශයක භූමියක උපදින්න පුළුවන්. නමුත් ඒ හැමෝගෙම නානත්වයක් දකින්න ලැබෙනවා ගති ලක්ෂණවල. මේ විදිහට මේ කර්මය සම්බන්ධ වෙලාම තමයි අපිට ජාතිය කියන එක තීරණය වෙන්නේ. එතකොට ඒ ජාතියට අනුව තමයි ජරා මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් කියන මේ දේවලුත් තීරණය වෙන්නේ. එතකොට ඒ ජාතිය කියන එක ඊට පස්සේ ජරාව මරණය කියන එක කොයි අයටත් සාධාරණයි. ජරාව මරණය කියන එක හැම භූමියක දකින්න ලැබෙනවා. නමුත් මේ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස කියන මේ කොටස් ටික මේ හැම සත්වයෝටම එක සමානව ලැබෙන දේවල් නෙවෙයි. ඉතින් ඒවා ඒ ඒ සත්වයන් තුල තියෙන අවිද්‍යාවේ ස්වභාවය හා ඒ සත්වයන් කරගෙන ආපු කුසල අකුසල කර්මයන්ගේ නානත්වය මත එයාට මේ ශෝක පරිදේව දුක් දොම්නස් ලැබෙන්න පුළුවන්. එතකොට ඒ වගේ මෙතන මේ ශෝක පරිදේව දුක් දොම්නස් ලැබුණත් ඒවට ක්‍රියාකරණ ආකාරය අනුව නැවත නැවත ඒවා පවත්වගෙන යන්නේ තමන් තුලේ දෙන අවිද්‍යාව සම්බන්ධ වෙලා. මේ නිසා මේ පටිච්චසමුපාදය බුදුරජාණන් වහන්සේ ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාට ඉතින් ඒක අපිට ඒ දේශනාව නිවැරදි වැරදි නැහැ. ඒ ජාතිය කියන කාරණාව විද්‍යාමාන වෙන නිසා තමයි ඒ දේවල් ලැබෙන්නේ සත්වයන්ට. නමුත් ඒ දේවල් ජාතිය ඉපදීම පමණකින් ලැබෙනවා කියන එක නෙවෙයි එතන බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. ඉපදුම් පමණකින් ලැබෙන කොටසක් තියෙනවා. අර මුලින් කතා කරපු ජරාව මරණය කියන කාරණාව ලැබෙන්න පුළුවන් ජාතියත් එක්ක. නමුත් අර ඊළඟ කරපු ටික ශෝක පරිදේව දුක් දොම්නස් කියන දේවල් ඒවා කෙනකෙනාගේ කුසල අකුසල කර්ම හා තමන් තුළ යෙදිලා තියෙන නුවණ අනුවණකම් අනුව වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ කර්මය කියන එක භවය කියන එක අපි සඳහන් කළා. භවපච්චයා ජාති කියනකොට ඒ භවය දෙකකට පෙන්නුවානේ. භවය පෙන්නවා කර්ම භවය හා උප්පත්ති භවය කියලා. ඒකෙන් ජාතියට ප්‍රත්‍ය වෙන්නේ මේ දෙකෙන් කර්ම භවය කියන එක. කර්ම භව ප්‍රත්‍යයෙන් තමයි ජාතිය වෙන්නේ කියලා අපිට පැහැදිලිව විභංග ප්‍රකරණේ සඳහන් වෙලා තියෙනවා. අපි එතකොට ඒකේ පසුබිම විස්තරයට යන්න පෙර අපි පෙළ දහමට ගිහිල්ලා ඒ ජාතිය ජරා මරණ කියන දේවල් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ කොහොමද කියන එක අපි කෙටියෙන් කතා කරලා ඊට පස්සේ අපිට ඒකේ ඇතුළත විග්‍රහ කරගන්න තියෙන දේවල් කර්මය හා සම්බන්ධ වෙච්ච දේවල් ජාතියට අපි ඉදිරියට කතා කරගෙන යමු. එතකොට මෙතන ඔබට පේනවා ඇති තත්ත කතමා භවපච්චයා ජාති කියන එක. ඒක තමයි මේ පෙළ දහමේ අපිට හම්බෙන්නේ. යා තේසං තේසං සත්තානං තම්හි තම්මි සත්තනිකායි ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්තති. ඛන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භවපච්චයා ජාති. එහි භව ප්‍රත්‍යෙන් ජාතිය කවරේද කියලා බුදුරජාණන් වහන්සේ මාතුකා කරලා ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායේ. එතකොට ඒ සත්වයන් කිව්වහම මේ තුන් ලෝකෙම ඉන්න සත්ව වශයෙන් සම්මුති වශයෙන් සලකන ඒ සත්වනිකාය කියලා සඳහන් කළේ මේ භූමි වශයෙන් සලකන ප්‍රදේශයන්. ඒ ඒ සත්වනිකායන් තුළ යම් ඉපැද්මක් ජාති කියලා කියන්නේ ඉපැද්මක්. සමහර විට අපි උපදිනකොට මෙතන සඳහන් කරලා තියෙන්නේ දැන් මෞකුසක වගේ ඉපදීමක් ඉපැද්මක්. ඊට පස්සේ සංජාති කියලා කියන්නේ මනාකොට ඉපදීමක්. ඒ කියන්නේ මෞකුසේ පහළ වෙලා ඊට පස්සේ මෞකුසෙන් අපි උප්පත්ති වශයෙන් අපි බිහි වෙනවා. ඒක තමයි මනාකොට ඉපදීමක් කියලා සංජාති. ඔක්ඛන්ති කියලා කියන්නේ මේ දැන් බැස ගන්න අණ්ඩ ජලාභු ජාති මේ බිත්තරවන්ට සංසේජ ජාති මේ බැස ගැනීමක් විඤ්ඤාණයගේ. ඔක්ඛන්ති. අබිනිබ්බන්තති කියන්නේ ඕපපාතික ආදි වශයෙන් වෙසසින් මනාකොට ඉපදීමක් කියලා මේ විදිහට මේ සම්මුති වශයෙන් බුදුරජාණන් වහන්සේ ජාතිය කියන එක පෙන්නලා ඊට පස්සේ ඛන්දානං පාතු භාව ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනානං පටිලාපු ආයතනයන්ගේ පිළි ලැබීමක් අයං උච්චති භවපච්චයා ජාතික පරමාර්ථ වශයෙන්ද සම්මුති වශයෙන්ද කියන ආකාර දෙකෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ ජාතිය කියන කාරණාව ඉතින් කම්මසගතා සම්මාදිට්ඨියට අනුව සම්මුති වශයෙන් ගත්තාම මේ සත්වයන්ගේ පහළවීම කර්මයට අනුව සත්වයන්ගේ පහළ. නමුත් අපි දන්නවා පරමාර්ථ වශයෙන් මේ සත්වයන්ගේ ඉපදීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැති බව. ඒක බුදුරජාණන් වහන්සේ මේ කර්මය විපාකයේ පෙන්නඬ ඊට පස්සේ සතර බ්‍රහ්ම විහරණ පෙන්නඬ පුණ්‍යඵල විපාක පෙන්නඬ පෙරවිසු කඳපිළිවෙලවල් පෙන්නඬ ගියාම බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවන් පිළිබඳව පෙන්නඬ ගියාම ඒ වගේම මේකව කාරණා පරමාර්ථ ස්කන්ධ වලින් ආයතන වලින් පෙන්නුවට ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ කතාවක් කර්මයන්ගේ විපාකය ඔය බ්‍රහ්ම විහරණ හැම වෙලාවෙම පෙන්වන්නේ සම්මුති කතාවත් එක්ක. ඉතින් අන්න ඒ නිසා ඒ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ පෙන්නකොට මේ සම්මුති කතාව සත්ව කතාව බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවල දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් පෙන්වුවට මේ සත්වයන්ගේ පහළවීම ඉපදීම කියලා ඇත්තටම ජාතිය කියන එක කෙනෙකුට පිරිසින දැක්කොත් එයාට හම්බෙන්නේ මේ ස්කන්ධයන්ගේ පහළවීම. ඒ කර්මයට අනුව ස්කන්ධ පහළ වෙනවා. එහෙම නැත්නම් ආයතනයන් ටික ලැබෙනවා. ආයතනයන්ගේ ලැබීමක් තමයි මේ පෙන්වන්නේ මේ ජාතිය හැටියට. ආයතන ස්කන්ධ අපිට තවත් පරමාර්ථ වශයෙන් යමක් තියනවා නම් ඒ සියල්ල පරමාර්ථ වශයෙන් කියන්න ඕනේ. ඒතකොට පුද්ගලයෙක් ඉපදුනා නෙවෙයි ආයතන ටිකක් පහළ වුණා. ස්කන්ධ ටිකක් පහළ වුණා කියලා. මේ ස්කන්ධ ටික පහළ වීම කුමක් නිසාද වුනේ? මේ කර්ම භවය නිසා සිද්ධ වුනේ කියලා අපිට මේ ජාතිය පිරිසිඳ දකින්න ගියා. එතකොට නැවත නැවත මේ ස්කන්ධයන්ගේ පහළ වීමක් වෙනවා නම් ඒ කර්මයට අනුරූපව ඒ ස්කන්ධයෝ නැවත නැවත උපදිනවා. ඒ කර්මයට හේතුව අවිද්‍යාව හා භව තණ්හාව කියලා මේ අපිට පටිච්චසමුපාදයේ බුදුරජාණන් වහන්සේ පරමාර්ථ කතාව තුළ හොඳට විග්‍රහ කරලා තියෙනවා. එතකොට අන්න ඒ විදිහට මේ ජාතිය කියන එක ගත්තාම මේ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ලැබීම තමයි බුදුරජාණන් වහන්සේ භවපත්‍රයෙන් උපදිනා ජාතිය හැටියට පෙන්වන්නේ. එතකොට ජාතිපත්‍යා ජරා මරණ. එතකොට ජාති ප්‍රත්‍යයෙන් උපදින ජරා මරණ. එතකොට මේ ජාතිය පිළිබඳව කියවහම මේ ඇත්තටම මෙතන පරමාර්ථ ධර්ම වශයෙන් මොනවද තියෙන්නේ කියලා අපිට කතා කරොත් මේක බොහෝ විට ඔබට ඇහෙන අඩු ඇති පටිච්චසමුප්පාදයේ පිළිබඳව විග්‍රහ කරන අභිධර්ම කතාවක් තියෙනවා ධාතු කතා පුද්ගල පඤ්ඤප්ති කියලා. ධාතු කතා පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණේ ඒ ධාතු කතා යටතේ මේ සංඝහිත අසංඝහිත කියලා වර්ණනාවක් තියෙනවා. සංඝා සංඝාය ඒකේදී පටිච්ච සමුප්පාදය මේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් සංග්‍රහ කරන. දැන් උදාහරණයක් වශයෙන් කියොත් අවිද්‍යාපච්චයා සංඛාරා කියන මේ පදය අවිද්‍යාපත්තෙන් උපදින සංඛාර කියන පදය ස්කන්ධ කීයක සංග්‍රහ වෙනවද? ආයතන කීයක සංග්‍රහ වෙනවද? ධාතු කීයක සංග්‍රහ වෙනවද? ඉන්ද්‍රිය කීයක සංග්‍රහ වෙනවද කියලා මේ විදිහට පෙන්වනවා. උදාහරණයක් අත්වක අපි කියමුකෝ අවිද්‍යාපත්තෙන් උපදින සංඛාරය කියන එක සංඛාර ස්කන්ධ වශයෙන් නම් එකයි. මොන ස්කන්ධයේද? සංස්කාර ස්කන්ධයේ තමයි සංග්‍රහ වෙන්නේ ස්කන්ධවල. ආයතන වශයෙන් ගත්තොත් ආයතන එකයි. සංස්කාර ස්කන්ධයේ සංග්‍රහ වෙන්නේ ධම්මායතනෙ. මන ආයතනේ ධම්මායතනෙ ගත්තොත් ධම්මායතනෙ තමයි සංස්කාර ස්කන්ධයේ සංග්‍රහ වෙන්නේ. ආන්නේ මේ විදිහට එතකොට ධාතු වශයෙන් ගත්තත් මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන එකේදී ධම්ම ධාතුවට තමයි අයිති වෙන්නේ සංස්කාර ස්කන්ධේ. එතකොට ඒ විදිහට මේ ජාතිය කියන එක සංග්‍රහ වෙනවා. ආයතන වශයෙන් දෙකක, ස්කන්ධ වශයෙන් එකක සංග්‍රහ වෙනවා. ඒ කියන්නේ මෙතන පරමාර්ථ වශයෙන් ගත්තාම ජාතිය කියන තැනක එතන පෙන්වන්නේ ජීවිතේන්ද්‍ර රූපය කියන එක. ආවුස කියලා කියන්නේ ජීවිතේන්ද්‍ර රූපය. එතකොට එතන සත්වයා පවතින්නේ ජීවිතේන්ද්‍ර රූපයයි කර්මජ තේජෝ ධාතුවයි නිසා තමයි. සාමාන්‍ය කාම භූමියේදී සත්වයන්ගේ ස්වභාවය. එතකොට සත්වයන්ගේ තේජෝ ධාතුව මත තමයි මේ සත්වයා ඉපදෙලා දිරීම කියන එක ප්‍රමාණිකෝල වෙන්නේ. එතන කර්මජ තේජෝ ධාතුව නිසා තමයි ඒක වෙන්නේ. එතකොට ජීවිතේන්ද්‍ර රූපය නිසා මේ සත්වයාගේ පැවැත්ම තීරණය වෙනවා. ඒක කර්මයට අනුව සිද්ධ වෙන එක. කර්මයට අනුව තමයි මේ ජීවිතේන්ද්‍ර රූපේ ආවුෂ තීරණය වෙලා තියෙන්නේ. එතකොට ඒ ජීවිතේන්ද්‍ර රූපේ ශක්තියට අනුව එයා අවුරුදු 10ක්ද 15ක්ද 100ක්ද 40ක්ද 50ක්ද කල්පයක්ද කියන එක ඒ ජීවිතේන්ද්‍ර රූපේ තුල තියෙන කර්මය හා බැඳිලා. එතකොට කර්ම ශක්තිය කියන එක වේගයක් වගේ යම් අපි ගිය සැරේ කතා කරා මේ කර්ම ප්‍රත්‍ය කියන එක. කර්ම ප්‍රත්‍ය කියන එක හැම සිතකම තියෙන යම් වේගයක් බලයක් වගේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම දුන්නකින් අපි ඊතලයක් ඇදලා විද්දොත් ඒ දුන්නෙන් යොදන බලය ශක්තිය ඊතලය තුල ගැබ්බෙලා තියෙනවා. ඒ යොදපු ශක්තියට අනුව තමයි ඒ ඊතල යම් දුරකට ගිහිල්ලා වැටෙන. ඒ ශක්තිය තියෙන තාකල් යම් දුරක් යනවා. ඒ කාලයක් තියෙනවා. ඒතොර ඒක ඒ හදපු ඊතලයේ ඇතුලේ පරීක්ෂා කරොත් එහෙම නැහැ. නමුත් මේ ඊතලයට මේ දුන්නෙන් යොදපු ශක්තියක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙච්ච ශක්තිය අනුව මේ ඊතලයේ අවකාශය තුල දුරට ගිහිල්ලා වැටෙනවා. අන්න ඒ වගේ තමයි අපි උපද්දවන චේතනා තුළ යම් ශක්තිය තියෙනවා. අන්න හැම ශක්තියක් තුළම ඒ ශක්තිය නිසා තමයි ඇතම් චේතනා තුළින් අපේ උපන්න ජීවිතේ යම් යම් ක්‍රියාකාරකම් වෙන්නේ. අතපය සවීම යෑම ඒම আদি ක්‍රියාකාරකම්. ඒ වගේම මේ චේතනා වලට හැකියාවක් තියෙනවා නාම රූප ධර්මයන් උපද්ද වීමට පැවැත්වීමට. එතකොට කර්ම ශක්තිය. එතකොට ඇතම් චේතනාවල් වල උපද්දවන මේ නාම රූප ධර්මයන් ඉතා සුළු කාලයයි. ඇතැම් චේතනාවන් බොහෝ කාලයක් පවතින්න පුළුවන්කම තියෙනවා. ඒ ඇතැම් චේතනාව ඒ කර්ම ශක්තිය අනු. ඒක අපිට පේන්න තියෙන දෙයක් නෙවෙයි. ඊතලය තුළ බැලුවොත් මේ යන වේග ශක්තිය කොහෙද තියෙන්නේ කියලා අපිට ඒක එහෙම පේන්න තියෙන කාරණාවක් නෙවෙයි වගේ මේ සත්වයා තුළ තියෙන ඒ කර්ම ශක්තිය කියන එක තමන්ගේ ආවුස තීරණය කරන ස්වභාවය ඒක ඒ කර්ම ශක්තිය කියන එක ඇති දෙයක් විද්‍යාමාන දෙයක්. ඉතින් ඒ සාධක ඇසුරෙන් සිද්ධාන්ත ඇසුරෙන් තමයි අපි ඒක සත්‍ය බව තේරුම් අරගෙන ඊට අනුව කටයුතු කරන්නේ. එතකොට ඒ කර්මයට අනුව ජාතිය තීරණය වෙන හැටි. ඊට පස්සේ ජාති ප්‍රත්‍යයෙන් උපදන ජරා මරණ කවරේ. තත්තක තමා ජාතිපච්චයා ජරා මරණ. අත්ති ජරා අත්ති මරණ. එතකොට ජරාවක් ඇද මරණයක් ඇද. මේ ජරාව මරණය කියන දෙකම තීරණය වෙන්නේ ජාතියට අනුරූපව. එතකොට මෙතන පෙන්නනවා තත්තක තමා ජරා යා තේසං තේසං සත්තානං තම්හි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචත ආයුනෝ සංහානි ඉන්ද්‍රියාණං පරිපාකෝ අයං උච්චති ජරා කිය. ඒ සත්වයන් තුල ඒ සත්වනිකායන්ගේ සත්වයන්ගේ දිරණ බව දිරණ අයුරක් එතන දිරණවා කියලා කියන්නේ ඒ සත්වයන්ගේ තුල ඇඟ රැලි වැටීම කෙස් ඉදීම ශරීරයේ කුදුවීම ඇස් පේන්නේ නැතුව යනවා කන් ඇහෙන්නේ නැති වෙනවා මෙන්න මේක තමයි දිරීම හැටියට වෙන්නේ. එතකොට ඒක අපිට දිරණ බව කියන එක මේ රූපය තුළින් විද්‍යාමාන වෙනවා ලක්ෂණ වලින්. එතකොට දැන් ජරාව කියලා කිව්වේ රූපය ටිකෙන් ටික අර කර්ම ශක්තිය නැති වෙනකොට දුර්වල රූප උපද්දවන්න පටන් ගන්නවා. දුර්වල රූප උපද්දවනකොට එතකොට රූපය අර විදිහට විකාර භාවයට පත් වෙනවා. එතකොට මේ ජරාව කියන එක තීරණය වෙන්නේ කර්මජ තේජෝ ධාතුවත් එක්ක. තේජෝදා දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි යමක් ගින්නෙන් උයනකොට අපි කියමු ආපයක් වගේ දෙයක් කියලා. මේකට මුලින් ගින්දර දානකොට ඒක වර්ධනය වෙලා පිපිලා සකස් වෙනවා ලොකුවට විශාලයි. ඒකට නැවත නැවත අඛණ්ඩව ගින්දර දැම්මොත් ඒක ටික 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 ඒක දුර්වර්ණ වෙලා විරූපී වෙලා අන්තිමට අඟුරු වගේ වෙලා පිච්චිලා යනවා. මේ ඔක්කොම මෙන්න මේ තේජෝ ධාතුවේ බලපෑම. අන්න ඒ වගේ අපේ ඒ සත්ව සන්තානියත්වයේ කර්මයෙන් උපද්දවන තේජෝ ධාතුවට අනුව ඒ සත්ව ශරීරය තුළ අන්න අර වගේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ රූපය දිරණ බවක් සිද්ධ වෙනවා. ඉතින් මේක මේ රූප ධර්මයන්ගේ විතරක් නෙවෙයි නාම ධර්මයන්ගේද මේ දිරීම තියෙනවා. ඉදිරීම කියන එක එතන අපි රූපයකින් ගලපලා බලන්න හොඳ නැහැ. අපි ඉදිරීම කියන එක උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි තුල උපදින ඇතැම් සිතුවිලි සමහර විට අපි තුල ඇති වෙන දුක් දොම්නස් මේවා ටික දවසක් යනකොට කාලයගෙන මේ මොහොතෙන් හෝ කාලයත් එක්ක ටික ටික ඒ වගේ අර බලපෑම නැති වෙලා ගිල හීන වෙලා යනවා. මේකත් එක්තරා දිරීමක් නාම ධර්මයන්ගේ සිද්ධ වෙන ජරාව කිය දිරීම කියන එක අපිට ධර්මයේ සඳහන් වෙලා තියෙන. ඇතැම් දේවල් එහෙමම අමතක වෙලා යන. සමහර විට තමන් තුළ ඇති ප්‍රදේශය වෙන්න පුළුවන්. දෝමනස්සය වගේ දේවල් වෙන්න පුළුවන්. මේවා එක දිගටම පවතින්නේ නැහැ. ඒවා ටික ටික ඒවා අපි ගෙවිලා ගෙවිලා ගිහිල්ලා නැති වෙලා යනවා. මේ නාම ධර්මයන්ගෙත් ඒ වගේම දිරීමක් තියෙනවා. එතකොට ඒක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී මේ වගේ ඒ සත්වයන්ගේ තුල ඒ දිරීම එකපාරම පේන්න නෑ. නමුත් දීර්ඝායුෂකය ඒක දිරීම කාලයක් යෙවීමෙන් ඒ දිව්‍ය ලෝකල නම් තමන්ගේ මේ වර්ණය දුර්වල වීම ඊට පස්සේ ඇඳුම් අපවිත්‍ර වීම දිව්‍ය ආසනය ඇලෙන්නේ නැති බව මේ වගේ දිව්‍ය සුඛය ඇලෙන්නේ නැති බව මේ වගේ දේවල් වලින් ඒ දිරීම ප්‍රකට වෙලා එනවා. දාඩිය දැමීම වගේ දේවල් මේ දිව්‍ය ලෝකවල. ඉතින් එතකොට මේ ජරාව කියන එක ඒ විදිහට සත්වයන්ගේ සම්මුති වශයෙන් හා පරමාර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. එතකොට ජරා සත්වයන්ගේ ඒ සත්වනිකායේ දිරණ ආයුර පැසුණු බව රැලි නැගුණු බව සමයේ ඉතින් රැලි වැටෙන ආයුෂයාගේ පිරිහීමක් ඉඳුරන්ගේ මිහි කිරීමක් මේ ජරයි. ආවුෂයන්ගේ පිරිහීම කියලා කියන අන්න එතන ආවුෂ කියලා කියන්නේ මෙතන තමන්ගෙන ආපු කර්මය. එතකොට ජීවිතේන්ද්‍ර රූපය තමයි මෙතන ආවුෂ කියලා පෙන්වන්නේ. එතකොට ආවුෂයන්ගේ පිරිහීම. එතකොට කර්ම ශක්තිය දුරු අඩුවෙන්න මේ ආවුෂ එහෙම නැත්නම් ජීවිතේන්ද්‍ර රූපයේ ශක්තිය හීන වෙලා යනවා. ඉන්ද්‍රියන්ගේ මිහි කිරීමක් ඉඳුරන් මෝරනවා මුහු කරනවා කියලා කියන්නේ ඇස් කන ආදී මේ ඉන්ද්‍රියන් තමයි මෙතන පෙන්වන්නේ. ඇහැ කන දිව ශරීරය ආදී මේ ඉන්ද්‍රියන් ටික ටික දුර්වල වෙලා යන මේක තමයි ජරාව හැටියට පෙන්වන්නේ. මරණය සත්වයන්ගේ ඒ සත්වයන් ඒ සත්වනිකාය චුතියක් අතුරුදහන් වීමක් චුත්තවන බවක් අතුරුදහන් වෙන බවක් මුත්‍ති සංකාත මරණයක්, කලුලිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, කලේබරයන්ගේ බහා තැබීම, කලේබරය කියලා කියන්නේ රූපකය, ශරීරේ බහා තැබි, ජීවිතයන්ගේ සිඳීමක්. අන්න එතන කෙලින්ම පෙන්න ජීවිත ඉන්ද්‍රයාගේ සිඳීම. මේ පරමාර්ථ කතාව. සම්මුති වශයෙන් මරණය කියන එක පෙන්වනවා. එතකොට මරණයත් අපිට සම්මුති වශයෙන් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා කියන්නේ බොහෝ අය සම්මුති වශයෙන් තමයි මේ මරණය දන්නේ. නමුත් මේ මරණය ක්ෂණික වශයෙන්, සන්තති වශයෙන් මේ දෙකෙන්ම කතා කරලා තියෙනවා ධර්ම. ක්ෂණික මරණයකුත් තියෙනවා. ඇත්තටම සැබෑවට ගත්තාම මේ ක්ෂණික මරණය ලෝක සත්වයාට පේන්නේ නැහැ. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන මරණය. ඒ සිත්තුල නිරෝධය, රූපයාගේ ඒ බිඳීම, ඒ මොහොතේ සිද්ධ වෙන එක මරණය. ඒකට කියන්නේ ක්ෂණික මරණය. සම්මුති වශයෙන් මරණය කියලා කිව්වම සත්වයෙක් අවුරුදු 10ක් ඉන්නවා නම් 10 ඇවෑමෙන් ඒ සත්වයා වෙනත් තැනක උපදීම මේ ශරීරය අත්හැරලා ඒකටත් මරණය කියලා සම්මුති කතාවේ කියනවා. ඉතින් ඒ වගේ යම් සම්මුතිය තුල යම් රූපයාගේ අත්හැරීමක්, සත්වයන්ගේ මැරීමක්, චුතියක් තියෙනවා නම් මේක තමයි මේ මරණය කියලා බෙන්න. එතකොට ඒ ජාතිය නිසා ඇතිවෙන ජරා මරණ කියන ධර්මතාවය. තත්තකතම ශෝකෝ. එතකොට ශෝකය කියලා කියන්නේ ඥාති විවසනය හෝ භෝග විවසනයෙන් හෝ රෝග විවසනයෙන් හෝ සීල විවසනයෙන් හෝ. විවසනය කියලා කියන්නේ මෙතන හානිය, එතන තමන්ට ඇතිවෙන ස්වභාවය. දෘෂ්ටි විවසනයෙන් හෝ පහස්නාලද්වේ ස්පර්ශ කරාම අන්‍යතර විවසනයකින් සමන්නාගත වූයේ අන්‍යතර දුක්ඛ ධම්මයකින් පහස්නාලද්වේ. ශෝකේ, ශෝක කරන බවක්, ඇතුළත ශෝකයක්, ඇතුළත පරිශෝකයක්, සිත දවන අයුරක්, දුම්නසක්, ශෝක සල්ලයක් වේද මේ ශෝකයයි කියලා කියන්නේ. මේක මං හිතන්නේ තේරෙන කාරණාවක්. දැන් අපිට යම් කිසි කෙනෙක් බැන්නහම හෝ තමන්ගේ ප්‍රිය වූ දරුවෙක්, කරණ්‍යාති කෙනෙක් හෝ මිය පරලෝ ගියාම මේක ගොඩක් ඒ අත්දැකීම් ලබලා තියෙනවා. ඇතුළත දැවෙන බව, ඇතුළත ශෝක කරන බව, ඇතුළත පිච්චෙන බව, දරා ගන්න බැරි බව තමන්ගේ. අන්න ඒක තමයි මෙතන ශෝකය කියලා කියන. සමහර අය සිය දිවිසසා පවා විනාශ කරගන්නවා මේ ශෝකය දරා ගන්න. එතකොට මේ ශෝකය කියන දේ ඒ කෙනකෙනාගේ අවිද්‍යාව අනුව පැමිණෙන දේවල්. මේ ශෝකයේ කර්මයට අනුව පැමිණෙන්නත් පුළුවන් විපාකයක් වශයෙන්. එතකොට ඒ විපාකයේ වශයෙන් පැමුණුනහම, අවිද්‍යා සහගත කෙනාට මේක පැමුණුනහම, එතකොට එහා ඒකේ බොහෝසේ දුක් විඳින්මින් ඒක වර්ධනය කරගන්න. නමුත් එයාට තේරෙන්නේ නැහැ මේ පටිසම්පාදේ නොදන්න කෙනා මේ ශෝකය කියන එක මන් තුළ හටගත්තේ මේ අරමුණ අපි වරදවා ගත්ත නිසා, මේ අවිද්‍යාව නිසා ඇති කරගත්තු සංඛාරය නිසායි මේ ශෝකයෙන් මං දැවෙන්නේ කියලා ධර්මයේ දන්නේ නැති කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඒක හරියට තමන්ගේ අනිච්ච උලක් වගේ ආ දුක් විඳිනවා. පරිදේවයි කියලා කියන්නේ අර වගේම තමන්ට විවසනයක්, ඥාති විවසනය, භෝග විවසනය, රෝග විවසනය ආදී කම්යම් විවසනයකටපත් වුණාම එයා පරිදේවයි කියලා හඬා වැටෙන බව, ගුණ කිය කියා හඬන බව, ගුණ කීක අපපු යද්ගකා හඬන බව, ප්‍රලාපයක් කියනවනම් පුන පුනා කීමක්, පුන පුනා කියන අයුරක් තියනවනම් මේක තමයි පරිදේවේ කියලා කියන්නේ. ඒක අර අඬා අඬා කෑකා ගහ ගුණ කීක ඒ හඬන අයුරේ. අර ශෝකය කියලා කියන්නේ එහෙම බවක් නෙවෙයි, ඇතුළත දැවෙන බවක් ශෝකය කියලා කියන්නේ. පරිදේවය කියන එක එහෙම නෙවෙයි. ගුණ කීක තමන් ප්‍රකාශ කරමින්, හඬමින්, විලාප දෙමින් ඇතිවෙන ස්වභාවය තමයි පරිදේවේ කියලා කියන්නේ. එතකොට දුක්ඛ ඒ කියලා කියන්නේ කායිකව ලැබෙන දුක. මෙතන පෙන්නන දුක්ඛ කවරේද? කායික වූ නොසුවයක්, කායික වූ දුක්ක, උපන් කායික වූද දුකෙක්, කාපහසින් කියන්නේ කාය ස්පර්ශය නිසා උපන් නොසුවයක්, ඒ සුව නොවන බවක්, දුක් වූ වේදිත, කාය පහසින් උපන් නොසුව වූ දුක් වූ වේදනාව. මේක දුක්ඛයයි කියන ලැබේ. දුක්ඛය කියන හැම වෙලාවෙම කයට ලැබෙන ස්පර්ශය නිසා අපිට ලැබෙන දුක් ටික තමයි මේ දුක්ඛං කිය. දෝමනස්සං කියලා කියන්නේ චෛතසික නොමිහිරක්. චෛතසිකයන්ගේ සිතිවිලි වල සිතෙන් අපි ඇති කර ගන්නා වූ දුක්ඛ මේ දෝමනස්සයක් තියෙනවා නම් තැවෙන බවක් මේක දෝමනස්සේ. උපායාසය කියලා කියන්නේ අර වගේ විවසනයන්ටපත් වුණාම ඒ විවසනය නිසා ආයාසය, උපාය බලවත් වෙහෙස කර බවක්, හිතේ වෙහෙසක් දැවෙන බවක්, තමන්ට උහුලා ගන්න බැරි බවක් උපායාසය කියලා කියනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. යන මේ අමිශ්‍ර වූ නොහොත් සියලු දුක් රාශියගේ එක්වීම, සමාගමේ, සමවදානේ, පාතු බහරේ වේ. මෙයින් කියවන ලැබේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ මේ දුක් ස්කන්ධයාගේ පහළවීම මෙන්න මේ විදිහට වෙනවා. කොයි විදියට අවිද්‍යාව නිසා සංකාර ඇති වෙලා, සංකාර නිසා විඥාන ඇති වෙලා, මේ විදියට උපාදානය නිසා භවය ඇති වෙලා, භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් විද්‍යාමාන වෙනවා කියලා. දුක්ඛ ස්කන්ධයාගේ පහළවීම, පැමිණීම, විද්‍යාමාන වීම මෙන්න මේ විදියට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන. ඉතින් ආන් එතකොට අපිට මේ සත්‍ය කතාවෙන් අයින් වෙලා මේ හේතුඵල ධර්මයට අනුව බැලුවාම ඒ හේතුවට අනුව මේ සත්වයන්ගේ මේ විදිහේ ස්කන්ධයන්ගේ පහළවීම වෙනවා කියන එකයි අපි තේරුම් ගන්න. එතකොට අපි මේ කතා කරපු අන්තිම ටික ගත්තාම භවපත්තෙන් උපදින ජාතිය පිළිබඳව. එතකොට මේ ජාතියට කෙලින්ම මේ භවය කර්මය කියන එක සම්බන්ධ වෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ මේ කර්මය සම්බන්ධ වෙලා සත්වෝ ජාති වශයෙන් විවිධාකාරයකට උපදින බව, සත්වයන්ගේ විවිධත්වයක් පෙනෙන්න තියෙන බව මේ බුදුරජාණන් වහන්සේ කම්ම විභංග සූත්‍රයේදී විශේෂයෙන් හොඳට පැහැදිලි කරලා තියෙනවා. චූල කම්ම විභංග සූත්‍රය හා මහා කම්ම විභංග සූත්‍රයේදී ඒක මනාකොට පෙන්නලා තියෙනවා. ඒකත් අපේ දැනුමට එකතු කරගත්තොත් හොඳයි කියලා මම අදහස් කරා. එතකොට මේ චූල කම්ම විභංග සූත්‍රයේ ගත්තොත් බොහෝ අය මේ කාරණාව අහලා ඇති. චූල කම්ම විභංග සූත්‍රයේදී ඒක සුභ මානවක කියන මානවක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නත් එක තමයි ඒ විග්‍රහ කරන්නේ. බවත් ගෞතමයන් වහන්සේ යම් කරුණකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීනපනීත බවක් දක්නට ලැබේ. ඊට හේතු කවරේද, ඊට පත්‍ය කවරේද ගෞතමයන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ මිනිස්යෝ ගැන අදාළ කරලා. මේ මිනිස්යෝ වශයෙන් උපදිච්ච අයගේ මේ උස් පහත් බවක්, හීනපනීත බවක් දක්නට ලැබෙනවා. ඒ තෝදේයමානවකතුමා ඊට පස්සේ කියනවා මෙහෙම, ඇතම් සත්‍යෝ අල්පායුක්ෂ වෙන, ඇතම් සත්‍යෝ දීර්ඝායුෂ වෙන, ඇතම් සත්‍යෝ අල්පාබාධ වෙන, ඇතම් සත්‍යෝ බොහෝ ආබාධ සහිතව උපදින, ඇතම් සත්‍යෝ දුර්වර්ණ උපදින, ඇතම් සත්‍යෝ වර්ණවත්ව හොඳ උපදි සම්පත්තියක් ඇතුව උපදින, ඇතම් සත්‍යෝ අල්පේ සාක්‍යව උපදින, දුගී දුප්පත් වෙලා අල්පේ සාක්‍යව උපදින, ඇතම් සත්‍යෝ මහේ සාක්‍යව උපදින, රජවරු, සිටුවරු, මහානුභාව සම්පන්න අය වශයෙන් උපදින, ඇතම් සත්‍යෝ අල්ප භෝගීව බොහෝම දුප්පත්ව ආහාර පානයන්ගේ අගහික ඇතුව ඉන්න හිටින්න තැනක් නැතුව තමයි ඇතම් සත්‍යෝ උපදින. ඇතම් සත්‍යෝ මහා භෝගත්තා වූ ලැබෙති. ඇතම් සත්‍යෝ නීච කුලවල උපදින. ඇතම් සත්‍යෝ උච්චා උසස් කුලවල උපදින. ඒ වගේම ඇතම් සත්‍යෝ දුක් ප්‍රඥාව, ඒ කියන්නේ ප්‍රඥාව නැතුව මෝඩව උපදින. ඇතම් සත්‍යෝ ප්‍රඥාව ඇතුව නොනැතුව මහා නුවණින් යුක්තව උපදින කියලා මේ තෝදේය මානවකයා මේ මිනිස්යන්ගේ තියෙන විවිධත්වය පෙන්නලා. ස්වාමීනි, මේ කරුණින් මේ ආකාරයෙන් මේ මිනිස්යන් තුල හීනපනීත භාවයන් දක්නට ලැබෙනවා. ඒකට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද කියලායි බුදුරජාණන් වහන්සේ මේ මානවකතුමා අහන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ මොකද්ද? කම්මස්සකා මානව සත්තා. මේ තියෙන කම්මස්සකතා මානව සත්තා, කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, කම්මං සත්තේ විභජති අදිදං හීනප්පනී තත්තායාත කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මානවකය සත්‍යෝ කර්මය සෝකීය කොට ඇත්තේ, කර්මය දායාද කොට ඇත්තේ, කර්මය බන්දු කොට ඇත්තේ, කර්මය ස්වකීය කොට ඇත්තේ, කර්මය පිළිසරණ කොට ඇත්තේ. මේ ආයුරින් සත්වයන්ගේ හීනපනීත භාවේ කර්මය නිසා වෙනවා මානවකය කියලා බුදුරජාණන් වහන්සේ ඒ මානවක තුනක් පෙන්නනවා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ විදිහට ඒ තමන් කරන ප්‍රතිපදාවන දැන් එතනදි පෙන්වන්නේ දැන් අල්පායුක්ෂක හෝ දීර්ඝායුෂක වෙන්න හේතු වෙන්නේ මොකද්ද? ඒ ඒ සත්‍යෝ ඒ පුද්ගලයන් ඒ ඒ භවයන් තුල කරන සත්ව මැරීම, සත්වයන්ගේ ජීවිත විනාශ කරමින් සත්වයන් ප්‍රාණඝාතය ආදී අකුසල ධර්මයන් බහුල කොටයි වාසය කරපු කෙනා නිරේ උපදිනවා. නිරේ උපදින යම් විදියකින් මිනිසෙක් වශයෙන් උපදිනත් ඔහු අල්පායුෂව තමයි උපදින්නේ. ඉතා ටික කාලයක් ජීවත් වෙලා මැරෙන්න වෙනවා. ඒ හේතුව තමයි තවත් සත්වයෙකුගේ ජීවත් වීම අහිමි කරපු එක. ඒ තමන් කියපු ක්‍රියාව තමයි, ප්‍රතිපදාව තමයි ඒක. තව සත්වයන් ජීවත් වෙන්න අකමැති. ඒ සත්වයාගේ ජීවිතයේ අයිති අයින් කරා. මරණයටපත් කරා. ඒ නිසා තමන්ටද මේ කර්මයේ කරපු කර්මය නිසා ඵලයක් වශයෙන් තමන්ටද උපනුපන්න ආත්ම බාලමේ කර්ම ශක්තිය තියෙන තාක්කල් තමන්ට මොන මොන හරි ක්‍රමවලින් ඒ කාලවකවාන තුන මැරෙන්න සිද්ධ වෙනවා. එක්කෝ තව කෙනෙක් විසින් ඝාතනය කරනවා, මොන හරි දෙයක් ඉතුරු වෙලා තමන්ගේ ජීවිතේ විනාශ වෙලා යනවා. ඒ හේතුව තමන් කරපු එතකොට අල්පාබාධ හෝ බොහෝ ආබාධ සහිතව උපදින්න හේතුව ඒ සත්වයන්ට කරන හිංසාව, පීඩාවක්. සත්වයන්ට කරන හිංසා පීඩාවන් නිසා ඒ සත්වයන් ඒ කර්මය නිසා තමන්ටත් බොහෝ රෝග සහිත, බොහෝ ආබාධ සහිත, බොහෝ ලෙඩ වෙලා උපදින්න වෙනවා. මේ මිනිස්යෝ වශයෙන් උපදුනාම සමහර අය බොහෝ ලෙඩ දුක් ඇතුව ස්පීතාල ගානේ අයිසියු වල දාලා මේ විදිහට බොහෝ ආබාධ සහිතව උපදින්නේ මේ සංසාරේ කරපු සත්වයන්ට කරන හිංසා පීඩා වද හිංසා නිසා තමයි ඒ අනුව වෙන්නේ. ඒ විදිහට සමහර අය දුර්වර්ණව හෝ වර්ණවත්ව උපදිනවා. ඒ හේතුව තමයි ඒ ඒ සත්වයන් තුළ ක්‍රෝධ කරන බව, වෛරයක්, තරහාවක්, බද්ධ වෛරයක්, ක්‍රෝධයක්, නොසතුටු බවක්, නොසතුටු බස් ප්‍රකාශ කරමින් හිතේ මේ විදිහට ක්‍රෝධය, ද්වේෂය, අමනාපය බහුල කර වාසය කරපුවාම ඒ පුද්ගලයා ඒ ඒ තැන්වල නිරය උපදිනවා. යම් විදියකින් මිනිසෙක් වශයෙන් ඉපදුනොත් දුර්වර්ණව විරූපිය උපදිනවා. ඒ වගේම ඇතැම්මයි මෛත්‍රිය, කරුණාව, සත්‍යයන්ට ප්‍රිය වචනයෙන් කතා කරමින් දයාව දක්වමින් කටයුතු කරනවා නම් ඒ ඒ සත්‍යෝ උපදිනකොට සුගතියේ ඉපදෙලා යම් විදියකින් මිනිසෙක් වශයෙන් උපදිනොත් ඔහු වර්ණවත් හොඳ උපදි සම්පත්තියක් ඇතුළ හැමෝටම ප්‍රියමනාප කෙනෙක් හැටියට උපදින්න හේතු වෙන. ඒ තමන් කරපු කර්මයට දායාද වශයෙන් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් අල්පේ සාක්‍ය මහේ සාක්‍ය වෙන්න හේතුව මොකද? ඊර්ෂ්‍යාව. අනිත් අයගේ සම්පත් ඉවසන්නේ නැතුව, අනිත් අයගේ දේවල් ඉවසීමක් නැතුව ඒ ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යාව නිසා ඔහු අල්පේ සාක්‍යව උපදිනවා. ඉතින් ඊර්ෂ්‍යා නොකර අනුත්ගේ සම්පත්වල, අනුන්ගේ දියුණුවේදී, අනුන්ගේ සැපේදී සතුටු වෙන බවක් පුරුදු කරලා තියෙනවනම් ඔහු මහේ සාක්‍ය ජීවිත ලබනවා කියලා පෙන්වනවා. ඒ වගේම මෙතෙන් අය මේ අල්පභෝගීව හෝ මහාභෝගීව උපදින්න හේතුව සසර ගමනේ දාන ආදී කුසල කර්මයන් නොකරපු කෙනා ඉතා දිලිඳුව දුප්පත්ව උපදිනවා. තමන් දුන්නොත් තමයි තමන්ට ලැබෙන්නේ. එතකොට දෙන කෙනාට ලැබෙනවා. ඉතින් සමහර අය ලෝභය නිසා දුන්නොත් අහිමි වෙනවා කියලා හිතාන ඔහු නොදී ඒවා රැක ගන්නවා, ආරක්ෂා කරනවා, මසුරු බවින් ඒවා තියාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා එයාට නොදුන්නු නිසා එයාට ලැබෙන්නේ. ඉතින් අන්න ඒක තමයි. ඊට පස්සේ ඇතැම් අය නීච කුලවල හා උසස් කුලවල උපදින්න හේතුව මොකද්ද? තමන් තුළ තියෙන මාන්නය නිසා. සමහර අය මාන්නය නිසා තමන්ට වඩා ගුණයෙන් හෝ වයසින් හෝ සීලයෙන් හෝ වැඩිහිටියට ගරු බුහුමන් කරන්නේ නැහැ. ඒ හුනස්න පැනවී ඇතුළු අස්නයක් දෙන්නේ නැහැ. පෙරගමන් කරපු අයට පෙරගමන් කරන්නේ නැහැ. ගෞරව කරපු අයට ගෞරව කරන්නේ මාන්නය නිසා, මැනීම නිසා. අන්නේ මානේ නිසා ඔහු නීච කුලවල උපදිනවා. නිහතමානීකම නිසා ඒ ගරු බුහුමන් කළ යුතු අයට ගරු බුහුමන් කරමින් සත්තාර කරමින් ඒ කටයුතු නිහතමානීකම නිසා උසස් කුලවල උපදිනවා. ඒ වගේම සංසාර ගමනේ යනකොට මිනිස්යෝ වශයෙන් උපදෙලා හෝ ඇතැම් අය කල්යාණ මිත්‍රයන් ගාවට ගිහිල්ලා නුවණැති අයට ගාවට ගිහිල්ලා කුසලයේ මොකද්ද, අකුසලයේ මොකද්ද කියලා අහනවා. තමන් පුරුදු කරපු දේ මොකද්ද, තමන්ට අර්ථයේ පිණිස අනර්ථයේ පිණිස පවතින්නේ මොනවද කියලා ඒ ඒ නුවණැති අයගෙන් නොවිමසන කෙනා දුප්‍රඥව, මෝඩව උපදිනවා. ඒ විදිහට උප විමසමින් කල්යාණ මිත්‍ර ඇසුරු කරමින් ප්‍රඥාව පිළිබඳව දියුණු කරගත්තු වෙනා උපනුපන්නාතු බාලු බොහෝ ප්‍රඥා ඇති උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට මේ විදිහට සත්වයන්ගේ නානත්වයක් ලැබෙන්නේ මේ කම්ම විභාග සූත්‍රයේදී පෙන්වන්නේ තම තමන් කරපු කර්මයට අනුව. මේකේ අන්තිමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙතන මේ පෙන්වන්නේ මහණෙනි මේ මානවකේ අල්පායුෂ බව පිණිස පාත්නා ප්‍රතිපදාව අල්පායුෂ බව කරට පමුණුවයි. දීර්ඝායුෂ බව පිණිස ප්‍රතිපදාව දීර්ඝායුෂයට පමුණුවයි. බොහෝ ආබාධ පිණිස පවතින ප්‍රතිපදාව ආබාධ පිණිස පවතී. බොහෝ අල්පාබාධ බව පිණිස ප්‍රතිපදාව අල්පාබාධව පමණට පමුණුවයි. මේ විදිහට ඒ තමන්ගේ ප්‍රතිපදාවනුව තමන් කරන දේ අනුව තමයි තමන්ට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ධර්මය ලැබිච්ච කෙනා තමන් ගත කරන ප්‍රතිපදාව තමන් ජීවත් වෙන ආකාරයේ කල්පනා කරලා බලලා මේ විදිහට ජීවත් වෙනවා. ඒ කියන්නේ අපි වංචාව, බොරුව, කපටිකම, ද්වේෂයෙන් ජීවත් වුණොත් තමන්ටත් මේ දේවල් කර්මානුරූපව විඳින්න වෙනවා කියන එක ඒ අය තීරණය කරගත්තා. ධර්මයේ තියෙන අය මේ විදිහට සලකනවා. ඉතින් ඒ නිසා මම කැමති නැත්නම් අනිත් අයගෙන් බැනුම් අහන්න, මම කැමති නැත්නම් රෝග බවලව ඉන්න, ආන් එහෙනම් මම මොකද්ද කළ යුත්තේ? අනිත් අයගෙන් බැනුම් අහන්න නැතුව ප්‍රියමනාපව ඉන්න නම් අනිත් අයට ප්‍රිය වචනෙන් කතා කරන්න ඕන. අනිත් අයට කරුණාව, දයාව දක්වන්න ඕන. එතකොට මට සසර ගමනේදී කරුණාව, දයාව ලැබෙනවා. අනිත් අයගෙන් ගරු බුහුමනට ලක් වෙනවා කියලා මෙන්න මේ විදිහට මේ ප්‍රතිපදාව අපි ඉගෙන ගන්න. ඉතින් ඒ ධර්මයේ ලැබිච්ච කෙනා ආන්නේ කර්මයේ පිළිබඳව සලකලා බලලා කර්මයට අනුව තම තමන් මේ දේවල් සමන්ට ලැබෙනවා නේද කියලා හිතාගෙන ඔහු ඒ ජීවිතේ සකස් කරගන්නවා. ඉතින් මේ මෙතනදී බුදුරජාණන් වහන්සේ මෙතනත් අපිට මේ ජාතියට සම්බන්ධ කරගත්තොත් ඒ මනුස්ස වශයෙන් උපදිනත් මේ ජාති වශයෙන් ඒ වගේම තිරිසන් ලෝකවල ගත කොතන ඉපදුනත් ඒ තමන් කරපු කර්මයට දායාද වශයෙන් අන්න ඒ විදිහට ලැබෙනවා. එතකොට එකම ජාතියක මිනිස්සයෝ වශයෙන් ඉපදුනත් ඒ සත්වයන්ගේ මේ හීනපනීත භාවයන් ලැබෙන්නේ ඒ ජාතිය තුළ මේ කර්මයට අනුරූප බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. ඉතින් ඒ නිසා අපිට මේක බැහැර කරන්න බෑ. මේ කාරණා අපි හොඳින් හිතේ තියාගෙන අපේ ජීවිතයේ මේ ලැබිච්ච ධර්ම ලාභයත් එක්ක මේක ඉතාමත් අර්ථවත් විදිහට අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන් ධර්ම මාර්ගයක් තමයි අපට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ඔබට මම විස්තර කරේ මේ බුදුරජාණන් වහන්සේ මේ චූල කම්ම විභංග සූත්‍රයේදී මේ සත්වයන්ගේ ජාතිය පිළිබඳව පෙන්නපුවා. තවත් විග්‍රහ විවරණයක් තියෙනවා මහා කම්ම විභංග සූත්‍රයේ. ඉතින් මේ සූත්‍ර වශයෙන් අපි මුලින්ම කතා කරොත් මේක අපිට මේ විදිහට කතා කරන්න බෑ. ඒක ලොකු දේශනාවක් වෙනවා. ඉතින් ඒ නිසා මම ඒකට මේකට අදාළව සූත්‍රයේ තියෙන කොටස් තමයි මම මතු කරලා ගන්නේ. මහා කම්ම විභංග සූත්‍රයේදී ඒත් බුදුරජාණන් වහන්සේ එතනදී ඉතාමත් ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ මහා කම්ම විභංග සූත්‍රයේදී. ඒක බුදුරජාණන් වහන්සේ මේ වේළුවනාරාමයේ වැඩ ඉන්නකොට ආයුෂ්මත් සමිද්ද කියන ස්වාමීන් වහන්සයා පෝතිල කියලා පරිබ්‍රාජකෙක් අතර ඇති වෙච්ච සංවාදයක් නිධාන කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ කම්ම විභංග සූත්‍රයේදී දේශනා කරන්නේ. එතනදී මේ නිධානයේ අපි කතාව පොඩ්ඩක් අත්හැරලා මේකට අදාළව කොටස ගත්තොත් එතන බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ මහා ආනන්ද මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් විද්‍යාමාන වෙනවා කියලා. හතර දෙනා කවුද? ආනන්ද, ලෝකේ විද්‍යාමාන වූ පුද්ගලයෝ හතර දෙනා කවරේදයක්? මෙලව පුද්ගලෙක් මෙලව පණිවා සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමේ වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, පිසුණු බස් කියන්නේ, රළු බස් කියමින්, ඒ වගේ හිස් වචන කතා කරමින්, අවිද්‍යා, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය කියන මේ දස අකුසල කර්මයන් බහුල කොට වාසය කරනවා. ඒ පුද්ගලයා කාය බේදෙන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට එළඹේ. මේක පුද්ගලයා ඒ විදිහට දස අකුසල කර්ම පස කරන කෙනා ඉන්නවා. එක්කෙනෙක් මරණින් පත්තේ නිරයට යනවා කියලා. ඊට පස්සේ තව පුද්ගලයෙක් ඉන්නවා මේ විදිහටම ආනන්ද දෙවනි පුද්ගලයා කවරේද ඒ යම් පුද්ගලයෙක් මේ විදිහට සත්තු මරමින් හොරකම් කරමින් කාමයේ වර්ධව හැසිරෙමින් මේ විදිහට දස අකුසල කර්මයන්ම සමාදාන වෙලා ඉන්න පුද්ගලයෙක් ඉන්නවා ඔහු මරණින් මත්තේ කාබුන් මරණින් මතු කාය බේදෙන් මරණ සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයට පැමිණි එහෙම පුද්ගලයෙක් ඉන්නවා දැන් මේකත් ඇතම් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක අපි කතා කරමු මේවා ඊට පස්සේ තව පුද්ගලයෙක් ඉන්නවා ආනන්ද මෙලව කිසි පුද්ගලයෙක් මෙලව ප්‍රාණඝාතයෙන් වැළකිලා හොරකමින් වැළකිලා බොරු කීමෙන් වැළකිලා කේලමින් වැළකිලා මේ දස අකුසල කර්මයන්ගෙන් වැළකිලා දස කුසල කර්මපතයන් කරමින් ඉන්න පුද්ගලයෙක් ඔහු ඒ පුද්ගලයා මරණින් මත්තේ සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකෙට පැමිණි තුන්වෙනි පුද්ගලයා හතරවෙනි පුද්ගලයා තමයි ඒ විදිහටම දස කුසල කර්මපතයන් කුසල කර්මයන් සමාදාන කොටකට වාසය කරන බහුල කොටකට වාසය කරන පුද්ගලයා ඒ පුද්ගලයා මරණින් මත්තේ මෙතන පෙන්නනවා පලාපින් වැලකුණේ අනබිද්ධාව අභියාපාදය සමදිටු ඇතිවේ එතකොට ඒ පුද්ගලයා මරණින් මත්තේ අපාය දුර්ගති විනිපාත නිරයට පැමිණි ඔන්න මේ පුද්ගලයෝ හතර දෙනෙක් විද්‍යාමාන වෙනවා එක් පුද්ගලයෙක් තමයි දස අකුසල කර්මපතයන් කරලා ඔහු නිරයට යනවා තවත් පුද්ගලයෙක් ඒ විදිහටම අකුසල කර්මයන් කරලා සුගතියට යනවා ඒ වගේම ඊළඟ පුද්ගලයා කුසල කර්මයන් කරලා සුගතියට යනවා තව පුද්ගලයෙක් වෙනවා කුසල කර්මයන් කරලා දුගතියට යනවා මේ බුදුරජාණන් වහන්සේ කම්ම විභංගයේ මේක ඇත්තටම බුදු කෙනෙකුට විතරයි දේශනා කරන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා කම්ම විභංගයේ තථාගතයන් වහන්සේ නමකට විතරයි මේක වැටෙන්නේ. ඉතින් මේ විදිහට විද්‍යාමාන වෙන පුද්ගලයෝ ලෝකේ ඉන්නකොට ඇතැම් මහණ බමුණෝ බුදුරජාණන් වහන්සේ ඇතැම් මහණ බමුණන් වීරිය කරලා උත්සාහ කරලා ප්‍රයෝග කරලා භාවනා කරලා යම් චිත්ත සමාධියක් ලබා ගන්නවා. ඒ චිත්ත සමාධියක් ලබාගෙන ඔහු පෙරවිසු කඳ පිළිවෙල බලනකොට යම් පුද්ගලයෙක් පේනවා මෙලොව මනුස්ස ලෝකේ ඉන්නකොට ඔහු අර විදිහට දස අකුසල කර්මපතයන් කරලා මරණින් පත්තේ දුර්ගතිය විනිපාත නිරයට පැමිණෙනවා මෙන්න මේ පුද්ගලයා අර හිත දියුණු කරපු බ්‍රාහ්මණයා දකිනවා ඒ දැක්කන් පස්සේ මේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා භවත පාප කර්මයක් ඇත දුස්චරිතයාගේ විපාකයක් ඇත යම් හේකින් මම මෙලවදී ප්‍රාණවදේ කළ හොරකම් කළ ආදී දස අකුසල කර්මයන් කරපු පුද්ගලයා මරණින් මතු දුර්ගති විනිපාත නිරයට පැමිණේ දක්මි ඊට පස්සේ මෙසේකේ භවති යමෙක් ප්‍රාණවදේ කරනුයේ අයිනාදන් කරනුයේ මිසදුටු ඇතියේ ඔහු මරණින් මත්තේ ඒකාන්තින් නිරයට පැමිණෙනවා කියන අදහසක් එනවා මේ අදහස ඔහු දැකලා ඒ අදහස දෘෂ්ටි වශයෙන් අරගෙන පරාමර්ශනය කර අරගෙන මේ අදහසේ යම් කෙනෙක් ඉන්නවා නම් ඒකම සත්‍යයි අනිත් සියල්ල මිත්‍යා කියලා තැනකට පැමිණෙනවා ඔහු දර්ශනයක් ගේනවා යම් කිසි කෙනෙක් අකුසල කර්මයන් කරනවා ඔහු ඒකාන්තයෙන් නිරයට පැමිණෙනවා කියන දර්ශනයක් ගේනවා ඊට පස්සෙත් ඇතැම් කෙනෙක් මේ විදියට භාවනා කරලා හිත දියුණු කරලා සම්‍යක් ප්‍රඥාව නිසා උත්සාහය නිසා චේතෝ සමාධියක් ලබලා ඒ පුද්ගලයාත් මිනිස් ඇස ඉක්මෝ දිවසින් අර ප්‍රාණඝාතයේ හොරකම් කරපු ආදී පුද්ගලයෙක් දැකලා ඔහු මරණින් මත්තේ තෙල පුද්ගලයා මරණින් මත්තේ ස්වර්ග සංඛ්‍යාත සුගතියට පැමිණලා දකින අන්න අර විදිහට පවුකම් කරපු කෙනා දිව්‍ය ලෝකේ හරි කොහේ හරි ඉපදිලා ඉන්නවද දැන් මේ බමුණා මේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා මොකද්ද? අර පව්කම් කරත් සුගතියේ ඉපදිනවා. ඊට පස්සේ ඔහු අදහසක් ගේනවා පාප කර්මයෝ නැත. දුස්චරිතයන්ගේ විපාක නැත. මෙලව පණිවා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, මිසදිටු වැත්තේ වගේ විපාකයක් නැත කියලා. ඒ නිසා යම් සුගති කර්ම තියෙනවා නම් ඒ වගේ හෝ දුර්ගති කර්ම තියෙන මේ වගේ විපාක නැහැ කියලා. ඒ කියන්නේ පාප කර්මයන්ගේ විපාක නැහැ කියලා අදහසක් දෙනවා. ඉතින් මේ දෘෂ්ටියක් වශයෙන් අරගෙන මම මේක දැක්ක නිසා මිනිස්සස ඉක්මෝ දර්ශනයකින් මම දුටුවා මේ විදිහට අකුසල කර්ම කරපු කෙනා සුගතියේ ඉපදෙලා ඉන්නේ. ඒ නිසා මේ පව්කම් කරාට විපාකයක් නැහැ කියන දෘෂ්ටියකට ගියා. ඒ වගේම තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාත් ඒ විදිහටම චේතෝ සමාධියක් ලබලා යම් පුද්ගලයෙක් දකිනවා මෙලව කුසල් කරපු කෙනා. දස කුසල කර්මයන් කරපු කෙනා සුගතියේ ඉපදෙලා ඉන්නවා. ඒ පුද්ගලයා දැකලා ඒ බ්‍රාහ්මණයා හිතනවා ආ කුසල කර්මයන්ගේ විපාකයක් තියෙනවා. කුසල කර්මයන්ගේ ඵලයක් තියෙනවා. යම් හේකින් සත්තු මැරීමෙන් හොරකම් කිරීමෙන් වැළකුණේද ඔහු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයේ ඉපදිලා ඉන්නවා. ඒ නිසා යම් කුසල කර්මයක් කරනවා ඒ සියලු දෙනා සුගතියේ උපදිනවා කියන දැක්මකට දෘෂ්ටියකට පැමිණෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ඉන්නවා ඒ වගේම හිත දියුණු කරලා බලනකොට අර දස කුසල කර්මයන් කරපු කෙනා නිරයේ උපදිලා ඉන්නවා දකිනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ බ්‍රාහ්මණයේ අදහසක් ගෙනවා මේ කුසල කර්මයන්ගේ විපාකයක් නැත. කුසල කර්මයන්ගේ හොඳ විපාක නැත්. කුමක් නිසාද මං මේ කුසල කර්මයන් කරපු කෙනා අපාය දුර්ගති විනිපාත නිරයට එළඹෙනවා දැක්කම කියලා මේ කාය සුචරිතයාගේ විපාක නැත. මෙලව සත්තු මැරීම හොරකම් කිරීම ආදී මේ වගේ වැළකුණාට ඒ වගේ විපාකයක් නැත කියලා දෘෂ්ටියක පැමිණෙනවා. ඉතින් මේ ආනන්ද යම් හේකින් මහණ බමුණෝ හෝ මෙසේ පාප කර්ම යත දුස්චරිතය විපාකේ ඇත කියලා හෝ යමක් කියනවා නම් ඒ කතාව අනුදැනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද යම් මහණෙක් හෝ බමුණෙක් මේ පෙන්වන්නේ යම් මහණෙක් හෝ බමුණෙක් පාප කර්මයක් ඇත දුස්චරිතයගේ විපාකේ ඇතයි කියලා යමක් කියන ඔහුගේ මේ කියමන අනුදැනින් හේ මෙසේ නුත්‍යම් බසක් කියයින. හැබැයි ඔහු තවත් බසක් කියනවා ඒ හැම දෙනා පාප කර්මයක් කරනව නම් දුස්චරිතයක් කරන ඒ හැම දෙනා පණිවා සත්තු මරණ හොරකම් කරන හැම දෙනා අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණේ කියන යම් බසක් කියන ඒ මම බස නොඅනුදැනින් ඒ මම ප්‍රතික්ෂේප කරයි කියලා බුදුරජාණන් වහන්සේ මේ කියපෝති. පව්කම් කරපු කෙනා නිරයට පැමිණෙනවා කියන කතාව හරි. හැබැයි පව්කම් කරපු හැමෝම නිරයට පැමිණෙනවා කිව්වොත් ඒ කතාව මම පිළිගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම පව්කම් කරපු කෙනෙක් සුගතියට යනවා කියන කතාවක් කියනවා. මහණෙනි මං ඒ කතාව අනුදන්නවා. හැබැයි පව්කම් කරපු හැමෝම සුගතියට යනවා කියලා කිව්වොත් ඒ කතාව මං අනුදන්නේ නැ නොඅනුදන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඒ වගේම අනිත් දෙකටත් ඒ විදිහටම කියනවා යම් කිසි කෙනෙක් කුසල කර්මයන් කරපු කෙනෙක් දුගතියට යන. ඒ කතාව පිළිගන්නවා. ඒ කතාව මම අනුදන්නවා. යම් කිසි කෙනෙක් කියනවා කුසල කර්ම කරපු හැමෝම දුගතියට යනවා කියනවනම් ඒ කතාව මම ප්‍රතික්ෂේප කරනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් කුසල කර්මයන් කරලා දුගතියට යනවා කිව්වොත් ඒ කතාව පිළිගන්නවා. හැබැයි හැමෝම දුගතියට යනවා කිව්වොත් ඒ කතාව මම ප්‍රතික්ෂේප කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ කම්ම විභංග සූත්‍රයේදී දේශනා කරනවා. ඒ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙතන පෙන්නවා ආනන්ද ඒස් මේ තියෙන මෙන්න මේ කොටසේ ආනන්ද ඒ ශ්‍රමණයන් අතුරේ යම් පුද්ගලයේ පණිවායෙන් සත්තු මැරීමෙන් වැළකුණේ සමදිතු ඇතියේ හොරකමින් වැළකිලා දස කුසල කර්මපතයන් කරලා ශරීර ભેදෙන් මරණින් මතු සැපෙන් පහව නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට පැමිණේ. ඕන යම් කිසි කෙනෙක් කුසල කර්මයෝ කරලා නිරයට පැමිණුණා නම් ඔහු විසින් දුක් වේදනාවට ප්‍රතිව පාප කර්මයෝ කැළම කරන ලද්දේ හෝ වෙයි. ඔහු විසින් දුක් වේදනාවට හේතු වේ පාප කර්මේ පසුව හෝ කරන ලද්දේ වෙයි. ඔහු විසින් ඒ පාප කර්මය මරණාසන්න මොහොතේ හෝ කරන ලද්දේ වේ. ඒ කරුණින් මරණින් මත්තේ අනිෂ්ඨ විපාක ඇති දුක් ඇති නිරයට පැමිණෙන්නට හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් ඒ යම් හේකින් හේ මෙලව සත්තු මැරීමෙන් හොරකම් කිරීමෙන් ආදී මේවා වැළකුණත් ඒ පරපවර්මේ විපාක ඒ පුද්ගලයා මේ ජීවිතය කරපු එකක් නෙවෙයි. ඒක පෙර ජීවිතේ කරපු එකක්. එහෙම නැත්නම් මේ ජීවිතේම කරපු අකුසලයක් නිසා මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙලා අර කුසල කර්මයන් කරත් දුගතියකට යන්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ මේ කම්ම විභංග සූත්‍රයේදී දේශනා කරේ. ඒ විදිහට මහා කම්ම විභංග සූත්‍රයේදී සත්වයන් කුසල කර්ම කරත් දුගතියට යන්න පුළුවන්, කුසල කර්ම කෙනා සුගතියට යන්න පුළුවන්, අකුසල කර්ම කෙනා දුගතියට යන්න පුළුවන්, අකුසල කර්ම කෙනා සුගතියට යන්න පුළුවන් බවක් වීමක් මේ සත්ත්ව කර්මය තුළ විද්‍යාමාන. ඉතින් ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම ඒකට පිළියමක් වශයෙන් අපි මේ ආමිස වශයෙන් කුසල කර්මයෝ කරන ගමන් අපි හිත හදා ගැනීම කියන එක කළ යුතුයි. මේක අපි හැම වෙලාවෙම තේරුම් ගන්න. ඇතැම් අය කුසල කර්මයෝ නොකර හිත හදා ගැනීම විතරක් කරනවා. ඇතැම් අය කුසල කර්මයන් පමණක් කරනවා හිත හදන්න නැතුව. සිහිය නුවණ භාවනාවෙන් දියුණු කරන්න නැතුව මේ විදිහට අන්තගාමී වෙනවා. නමුත් අපි මේ දෙකම කළ යුතුයි. මොකද අපි හිත හදා ගැනීම විතරක් කරාට පසු කලෙක ඔහුට ඒ මොනවා හරි දෙයක් නිසා, ඒ ප්‍රතිපදාව රෝගයක් නිසා හෝ තමන්ට ආවුසයෙන් පිරිහීම නිසා හෝ ඒ ප්‍රතිපදාව යම් විදියකින් ගිලිහිලා ගියෝ, ඔහුට සීකර ගන්න කරපු කුසල කර්මයක් හෝ තියෙන්න ඕන. එතකොට ඔහුට මරණාසන්න මොහොතේ ඒක හෝ සිහි වෙනවා කරගත්තු කුසල. ඉතින් කොච්චර කුසල් කරත් හිත හදාගත්තේ නැත්නම් ඒ පුද්ගලයා මරණාසන්න මොහොතේ මේ කුසල් සීකර ගන්න බැරි අවස්ථාවක් ආවෝ, ක්ෂණික මරණයක් හෝ මොනහරි සිහිය විකල් වීමෙන් අධික වේදනාවට පත් වෙලා මැරෙන්න වුණොත්, මිය යන්න වුණොත්, ඔහු අර හිත හදාගත්තේ නැති නිසා අර වේදනාවත් එක්ක ඔහුට ඒ දුකත් එක්ක අකුසලයක් හිතෙන්න පුළුවන්. ආන් ඒ නිසා ඒ හිත හදාගෙන හිටපු කෙනා අර මරණාසන්න මොහොතේ කොයිතරම් වේදනාවක් දුකක් ආවත් තමන් ඒක මැඩගෙන ඒ වෙලාවේ හිත කුසලයට ඉදිරිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා මේ අපි මේ සංසාර ගමන කෙටි කරගෙන යන නිවන් ගමනේදී මේ දෙකම අපි කරගන්න ඕනේ. හිත හදා ගැනීම හා කුසල් කිරීම, මේ දෙකම. බුදුරජාණන් වහන්සේ අන්තිමේදී පෙන්වන්නේ ආනන්ද මෙසේ අකුසලයේ මැඬලන අකුසල කර්මයක් ඇත. අකුසලයේ මැඬලන කුසල කර්මයක් ඇත. කුසලයේ මැඬලන කුසල කර්මයක් ඇත. අකුසලයේ මැඬලන කුසල කර්මයක් ඇත කියලා බුදුරජාණන් වහන්සේ මේ මහා කම්ම විභංග සූත්‍රයේ ඔය විදිහට දේශනා කළා. ඇතැම් අකුසලයක් දැන් සමහර විට කෙනෙකුට අකුසලයක් විපාක දීලා තියෙනවා. ඊට වඩා බලවත් අකුසලයක් විපාක ඉදිරිපත් වුණොත් අර අකුසලේ යටපත් කරගෙන අලුත් අකුසල කර්මයේ ඉදිරිපත් වෙලා ඔහුට විපාක දෙනවා. ඉතින් සමහර අපි කියමුකෝ යම් කිසි කෙනෙක් ආහාර පාන නැතුව දුකසේ ගත කරනකොට, මෙහෙම ගත කර කර ඉන්නකොට මේ සසර කරපු තවත් සත්ව හිංසාවක් නිසා ඌට ඉදිරිපත් වෙලා සමහරට ඌගේ ඇස් දෙක අහිමි වීම, අතපය අහිමි වීම, වාහනේ කැහැප්පිලා ඌ ඉතාමත් අසරණ වීම වගේ මේ දේවල් වෙන්න පුළුවන්. අකුසලයක් මැඩගෙන තවත් අකුසලයක් ඉදිරිපත් වෙනවා. ඇතැම් අයගේ මේ විදිහට දුකී දුප්පත් වෙලා අකුසලයක් ඉදිරිපත් වෙලා ඉන්නකොට තමන් පෙර කරපු කුසල කර්මයක් ඉදිරිපත් වීම නිසා අර අකුසල සියල්ලම යටපත් වෙනවා. සමහර විට අපිට ඉන්දික දුගියා වගේ කෙනෙක් එයා දුගියා, ඒ වගේම අර තව කෙනෙක් හිටියේ සීසාමින් හිටපු ඒ දුප්පත් මිනිසයා මෙතේ ආට ඒ කුසල කර්මයේ ඉදිරිපත් වෙලා ඒ ජීවිතේම කරපු නිරෝධ සමාපත්තියෙන් සමවැදු රහතන් වහන්සේ කියලා දන් දුන්න නිසා ඒ ජීවිතේම කුසල කර්මයේ විපාක දුන්නා. අර අකුසලයේ මැඩගෙන කුසලයේ ඉදිරිපත් වෙනවා. ඒ වගේම කුසලයේ මැඩගෙන අකුසල කර්මය, කුසල කර්මයෝද ඇතැම් විට කුසලයක් ඉදිරිපත් වෙලා තවත් එයා එක පාරම කෙනෙක් දියුණුවටපත් වෙනවා, සැපයටපත් වෙනවා, සාමාන්‍ය කුසලයක් තිබුණු කෙනා. ඉතින් ඒ කුසලයේ මැඩගෙන කුසල කර්මයක් ඇත, අකුසලයේ මැඩගෙන කුසල කර්මයකුත් ඇත. ඒ වගේම ඇතැම් අය අකුසලයකින් ඉන්න කෙනා ඒ අකුසලේ යටපත් කරගෙන කුසලයන් ඉදිරිපත් වෙනවා. මේ විදිහට මේ කර්මය කියන එක ඒ සත්වයන් තුළ විවිධාකාරයෙන් විවිධ අවස්ථාවලදී මේ විචිත්‍රව අපිට සම්මුඛ වෙන මුහුණ දෙන. ඉතින් ආන්නේ ආකාරයට මේ බුදුරජාණන් වහන්සේ මේ හැම එකක්ම මේ සත්වයෝ තුළ මේ විදිහ අපිට පේන්නේ කර්මය නෙවෙයි, අපිට පේන විපාකය. විපාකයත් බොහෝ විට මේ කර්මය විපාකය කියන එක ධර්මය නොදන්න අයට බොහෝ අප්‍රකටයි. එයාලා මේ විපාකය පිළිබඳව ඒ සම්මුති වශයෙන් වරදවා තම හිතන්නේ. යාට සමහර විට අනිත් අය කරපු දේවල් නිසා, තමන්ගේ අම්මා තාත්තගෙන් ලැබිච්ච දේවල් නිසා, තමන් උත්සාහයෙන් ලැබිච්ච දේවල් හැටියට මේ විදිහට පමණයි සලකන්. ඉතින් එහෙම ලැබෙන බවක් තියෙනවා. හැබැයි එහෙම ලැබෙන බව සිද්ධ වෙන්නේ තමන් කරපු කුසල අකුසලයන්ට කර්මයට අනුරූපව තමයි ඒ දේවල් ලැබෙන්නේ. ඉතින් ආන්නේ නිසා නොපෙනෙන කර්මයට ලැබෙන විපාකයන් පිළිබඳව අපි මනාකොට අවබෝධ කරගත්තොත්, ඒ අවබෝධ කර ගැනීමත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ඒ නිවැරදි කර්මයන් අපි සිද්ධ කරගන්නත්, ඒ කර්මයේ විපාකය පිළිබඳව තේරුම් අරගෙන. ඉතින් ඉපදුනොත් මෙබඳු නොඑක් ආකාරයේ කර්මවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම අද අපි මිනිස්සුයෝ වුණාට තව විපාක දෙන්න නොහිතපු ආකාරයේ කර්ම කොයි වෙලාවෙ හෝ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ආනේ නිසා මේ ඒ යම් අකුසලයක් ආවත් ඒ අකුසලේ මැඩ ගන්න පුළුවන් කුසල කර්ම ශක්තියක් මං ඇති කර ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ කුසල අකුසල කර්මයන් තිබුණොත් කොයි මොහොතේ හරි විපාක දෙන්න පුළුවන් නිසා මේ සසර ගමන කොහොම හරි නිමා කර ගන්න ඕනේ කියන මෙන්න මේ අදහස් වලට අපි පැමිණෙන්නයි අපේ මේ දේශනාවල උත්සාහය. ඉතින් ඒ නිසා අද මේ පටිච්චසමුපාද විග්‍රහයේදී මේ භවපච්චයා ජාති කියනත් ඒකත් ඒ වගේම ජාති ප්‍රත්‍යයෙන් වෙන ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් කියන මේ දේවල් මේ අපිට මේ පටිසම්පන්නව පටිසම්පාදයට අනුකූලව ලැබෙන බව තමයි ඔබට විග්‍රහ කරේ. ඉතින් ඒන අනුව අපිට ඇති වෙන නොඒක ආකාරයේ ශෝක පරිදේව දුක් දොම්නස් මේ දේවල් ගත්තාම මේ දේවල් වලින් මිදෙන්න විශේෂයෙන් ජරාවෙන් මරණයෙන් අපිට වලකින්න බෑ. ඉපදුනා නම් ඒ ටික ලක් වෙනවා. නමුත් උපන්න ජීවිතයේ මේ ශෝක පරිදේව දුක් දුම්නස් ආදි උපායාසයන්ගේ ඒ වගේ දුක් නොයිද ඉන්න අපිට මේ ධර්මයේ උපකාර කරගන්න පුළුවන්. මේ දේවල් අවිද්‍යාව නිසා, සංඛාරය නිසා, අපේ වැරදි වැටහීම නිසා, අපේ වැරදි මෙනෙහි කිරීම නිසා, අරමුණ ගන්න ආකාරය, අරමුණ බලන ආකාරය අනුව ඒ ශෝක පරිදේව දුක් දුම්නස් එන බව අපි වටහා ගත්තොත්, ඒවා තේරුම් ගත්තොත් ඒ ශෝක ධර්මයන්ගේ පරිදේවයන්ගේ හඬා වැළපෙන බවින් මිදෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ ලැබිච්ච කෙනා ලෝකයා කෑ ගහමින් හඬා වැළපෙමින් පපුවේ අත් ගහමින් හඬන අරමුණු වලදී ඒ අරමුණ විස්පර්ශ කරනවා චුට්ටක්වත් දුකක් නැතිව. ඒ අතුලාන්තයේ හුට ධර්මයක් තියෙන නිසා කෙනෙක් හඬනවා කෙනෙක් නොහඬා ඉන්නවා. එකම අරමුණ හුට ලැබෙන්නේ. ඉතින් අන්න එහෙම දුකක් නොවිද ඉන්න මෙලව ඇති වෙන දුක් වලින් වැළකෙන්න, පරලෝව ඇති වෙන වලින් දුක් වලින් වැළකෙන්න තමයි අපිට මේ උතුම් ධර්මයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හැමදාම මතක් කරන්නේ ඒකයි. ඒ ධර්මය මේ තමන්ගේ ඇලුම් කරපු, තමන්ට උපකාර කරපු, මගේයි සලකාගත්තු ඥාති කෙනාගේ වියෝවීම ඒ ඇතිවෙන පිච්චීම පරිදේවේ හඬාවැලීම ඒ අහිමිවීම නිසා ඇතිවෙන තමන් තුළ ඇතිවෙන දුක නැති කරන්න අපිට සල්ලි දීලා භෞතික දේවල් වලින් කුලයෙන් බලයෙන් ධනයෙන් කවදාවත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒක කරන්න පුළුවන් වෙන්නේ ධර්මයේ බලයෙන් පමණයි. ඒක කවදාවත් මිලකට ගන්න පුළුවන් එකක් නෙවෙයි. අන්න ඒ නිසා තමයි කිව්වේ මේ ධර්මයේ කියන එක අපිට මිල කරන්න බැරි වටිනාකමක් තීරණය කරන්න බැරි දෙයක්. ඒක කොයි තැනක ඉපදුනත් එයාට ඒ පුරුදු කරපු පුහුණු කරපු ධර්මයේ කොතෙන්ද ගියත් ඒක ඉදිරියපත් වෙලා ඔහු ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මයේ අනුව හැසිරෙන කෙනා ධර්මයේ විසින්ම රකින්නවා කියලා බුද්ධ භාෂිතේ තියෙන්නේ. අන්න ඒ නිසා. ඉතින් ඒ නිසා අද අපි මේ පටිච්චසමුපාදයේ මේ අංග විග්‍රහය අදින් අවසන් කරනවා. එතකොට අවිද්‍යාව, සංඛාර ආදී මේ කොටස් අපි ඇතැම් තැන් වැඩිපුර විග්‍රහ කරා. ඇතැම් කොටස් එක වාරයකින් අවසන් කරලා කොහොම වුණත් මේ පටිච්චසමුපාදයේදී අපිට මේ ප්‍රත්‍යුප්පන්න භාවයන් ඒ වගේම සැඟවිලා තියෙන මෙතෙක් විස්තර නොවෙච්ච කොටස් පිළිබඳව අපි මේ අංග එකකින් අරගෙන කතා කරන්න යෙදුනා. ඒ වගේම සූත්‍ර සාධක අරගෙන, අභිධර්මයේ කොටස් අරගෙන, පဋාණේ කොටස් අරගෙන මේ ආකාරයෙන් මේ කෙනෙකුට මේ කවදාහරි අනාගතයේ වුණත් පටිච්චසමුප්පාදය පිළිබඳව ගැඹුරු අර්ථයන් දැනගන්න නොදන්නා දේවල් දැනගන්න ඉතින් මේ දේශනාවන් පරිශීලනය කිරීමෙන් පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේවා පරිශීලනය කරලා මේ පටිච්චසමුප්පාදය පටිච්චසම්පන්න බව කියන එක අනාත්මව හේතුඵල ධමයෙන් පුද්ගල භාවයෙන් තොරව තේරුම් ගන්න උත්සාහවත් වුණොත් තමයි අපිට මේ නියම ධර්මය අපිට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ කොටස් ටික අදට අවසන් කරලා ඊළඟ අපිට ඊළඟ වාරයේදී මේකේ පද බෙදීම් න්‍යායන් කතා කරනවා කියලා මම මතක් කරා. ඉතින් එතකොට අපිට ඒකෙන් අපිට මේ සුත්තන්ත භාජනීය කියන කොටස ඊළඟ වාරයේදී අවසන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දවසේදී දේශනාව අවසන් කරනවා. හැම දිනාටම මේ දේශනාව ඇසුරෙන් යම් ගැටලුවක් ප්‍රශ්නයක් හෝ තියෙනවා නම් වෙනත් දහම් කරුණක් තියෙනවා නම් විවසන්න අවස්ථාව දීලා මගේ දේශනාව අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි.
සාදු 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 සාමිනා දාද තුබන්සේ අපේ ඉතාමත්ම වටිනා ධර්ම කොටසක් ඉදිරිපත් කරයි තම සරලව අපේ මයිකල් කල්ලන් මිත්‍රින් ප්‍රශ්න තියෙන බව පේනවා. මුලින්ම ඉදිරිපත් කරන්න ප්‍රශ්නේ ප්‍රශාන්ත මාත්මය.
හෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. බොහොම පින් අපෝ මේ ගමන් මාර්ගයේ ඉදිරියටම මේ විදිහට ගැඹුරු ධර්මයේ විස්තර කරමින් දෙන්නාම ගැන ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේ භවය දෙආකාරයකින් විස්තර කරා, කර්ම භවය සහ උත්පත්ති භවය වශයෙන්. ඊට පස්සේ කර්ම භවයෙන් සම්මුති වශයෙන් ඇතිවන ජාතිය, ඊට පස්සේ ජාතිය නිසා ඇතිවෙන මරණය සම්බන්ධව විස්තර කරා ස්වාමීන් වහන්සේ. එතකොට අනිත් භවය කියන්නේ උත්පත්ති භවය, ඒ උත්පත්ති භවය නිසාද ස්වාමීන් වහන්සේ ප්‍රවෘත්ති වශයෙන් ඇතිවන ජාතිය, ඒ කියන්නේ ක්ෂණික ජාතිය සහ අර මේ මේ මොහොතේ ඇතිවන ජාතිය සහ මේ අරමුණු වල කියන්නේ භවයක් බාහිරින් අපි ඇති කරගන්නේ ඒ අර උත්පත්ති භවය නිසාද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ මහත්මට. ඒක වැරදියට තේරුණාද දන්නේ නැහැ මට. මේ දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න අවශ්‍යින්දයි මේ ප්‍රශ්නේ යොමු කරේ අපේ ස්වාමීන්
වහන්සේ. පෙරවන් සර්ණයි. ඔව් මං හිතන්නේ තුමාට තියෙන ප්‍රශ්නේ මේ භවපච්චය ජාති කියනකොට එතනදී භවය උප්පත්ති භවය කර්ම භවය කියලා පෙන්වනවා. ඒතර උප්පත්ති භවය කියලා එකක් මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ තවත් පැත්තකින් ජාතිය කියලා එකක් සඳහන් වෙනවා. ඒතකොට සමහර විට කෙනෙකුට මේ උප්පත්ති භවය හා ජාතිය කියන එක එකම වගේ දෙයක් හැටියට පේන්න පුළුවන්. ඒක එහෙම වෙනවා. නමුත් මේ කාරණා දෙකක්. නමුත් මේ ජාතියම රේවකාණී ස්වාමීන් වහන්සේ මේක පෙන්වන්නේ ජාතියේම යම් ප්‍රභේදයක් තමයි උප්පත්ති භවය කියලා. නමුත් ඒක විපාකයක් වශයෙන් පහළ වෙලා නෙවෙයි, ඒ කර්ම භවයට අදාළව අපි කරපු උපාදානීය නිසා ඇතිවෙච්ච කර්මයට අනුව භවය ඒ කර්මයේ තුලම සකස් වෙලා තියෙනවා. එතන තමයි කර්ම භවය කියලා කිව්වේ. එතකොට එතන භවය උප්පත්ති භවය කියලා කිව්වේ. උප්පත්ති භවය කියන එකෙන් අදහස් කරේ උප්පත්තිය. දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවලට ඇතැම් පුද්ගලයන් දිහා බලලා කියනවා මේ පුද්ගලයා මරණින් මත්තේ අනිවාර්යයෙන්ම නිරය උපදිනවා, මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකයේ උපදිනවා, මේ පුද්ගලයා මරණින් මත්තේ අනිවාර්යයෙන්ම අහවල් නිරය උපදිනවා කියලා සුණක්කත්ත වගේ අය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ආම්ද්‍රෝ පිළිබඳව එහෙම ප්‍රකාශ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයා නැවත උපදින්නත් පෙර අහවල් තැන උපදිනවා කියන එක මේ පුද්ගලයාගේ సంతානය තුල නියම වෙලා තියෙනවා. අන්න ඒක නියම වුණේ මොකද්ද? තමන් කරපු කර්මයට අනුව. කර්මයට අනුව උප්පත්ති භවය තීරණය වෙලා තියෙනවා. එතකොට ඒක තමයි මෙතන උප්පත්ති භවය කියලා කියවේ. උපදින තැන කර්මයට අනුව සැකසිච්ච අවස්ථාව. ඒ කර්මයට අනුව උප්පත්ති භවය සකස් වුණාන් පස්සේ ඒ කර්මයට අනුවම යම් ඒ ස්කන්ධ ටික පහළ වීම, හට ගැනීම තමයි ජාතිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ජාතිය කියන එක අපිට එක්සණිකව සන්තතිය වශයෙන් පෙන්වන්න පුළුවන්. දැන් ජාතිය කියනකොට මේ ස්කන්ධයන්ගේ ඒ අවස්ථාවේ හට ගැනීමත් ජාතිය තමයි. එතකොට ඒ ජාතිය. හැබැයි සම්මුති වශයෙන් සත්‍යයක් ඉපදුනවා කියන තැන ජාතිය කියලා පෙන්වනවා. භවය කියන එකටත් බුදුරජාණන් වහන්සේ මේ දේ කතා දෙකම දැන් අපිට පටිසම්පාදයේ අභිධර්ම කොටස් කතා කරනවා මේ ගොඩක් පැහැදිලි වේ. එතකොට එතන උපාදාන පත්‍ය භවෝ කියනකොට එක් සිතක් තුල මේක පෙන්වන්න පුළුවන් කියලා කියනවා. එතකොට එක සිතකත් උපාදාන නිසා භවය කියන එක පේනවා. දැන් අපි කියමුකෝ චක්කු විඥාන හිත ඉපදුනා කියලා. චක්කු විඥාන හිත උපදින අවස්ථාවේ මේ හිත විතරක් ගත්තොත් මෙතන උපාදාන නිසා භවය නෑ. නමුත් භවය තියෙනවා. භවය කියන කාරණාව තියෙනවා. අපි උදාහරණයක් අකුසල් සිතක් ගත්තොත් අකුසල් සිතේ උපාදාන පත්‍ය භවෝ කියන කාරණාව තියෙන හිත ඇතුලේ. උපාදානීය කියන කාරණාව ඉදලා තියෙනවා භවය. බුදුරජාණන් වහන්සේ හිතන භවය හැටියට මෙන්න ඒ වේදනා ස්කන්ධයගේ 15 සංඤා ස්කන්ධයගේ 15 සංස්කාර ස්කන්ධයගේ 15 තමයි භවය. භව පත්‍ය ජාති කියනකොට ඒත් පෙන්වන්නේ ස්කන්ධයන්ගේ වේදනා ස්කන්ධේ සංඤා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ 15 හැටියට පෙන්වනවා. මේ විදිහට මේ ක්ෂණික භවය ක්ෂණික ජාතිය දෙකේම පෙන්වන්න පුළුවන්. අපි කියපු අර භවය උප්පත්ති භවයේ පුළු තුලත් ක්ෂණික උප්පත්ති භවයක් පෙන්වන්න පුළුවන්. ඒ වගේම භවපත්තෙන් උපදින ජාතිය තුලත් ක්ෂණික ජාතියක් පෙන්වන්නත් පුළුවන්. මෙහෙම පැහැදිලි වෙන්නේ නැති. එතකොට මේ දෙකේම මේ ක්ෂණිකව උපදින උපත්ති භවයකුත් ක්ෂණිකව තියෙන ජාතියකුත් තියෙනවා. ඒ දෙකම කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම. එතකොට යම් තැනක භවය උපත්ති භවය ක්ෂණිකව කියන්නේ ක්ෂණිකව උපත්ති භවය කියනවා නම් කියන්න වෙන්නේ එතන අර තමන්ගේ ඒ අපි අදාළ භවය තුළ හිතවිලිවල පහළ වීම තමයි එතන කර්මයේ වශයෙන් පහළ වෙන. එතකොට මෙතන නිකම්ම සිත් නෙවෙයි කර්මයට අනුකූලව කුසල කර්මෝ අකුසල කර්ම වශයෙන් 15 වෙනි ස්කන්ධ ටිකට තමයි එතන තමයි උප්පත්ති භවය කියලා කිව්වේ. ඒ දෙකම තියෙනවා. කර්මයක් තියෙනවා, උප්පත්ති භවයක් සකස් වෙලා තියෙනවා. මේක පටලවා ගන්න එපා. එතකොට මොකද දැන් අපි අකුසල කර්මයක් කරොත් ඒකට කියන්නේ කර්මය කියන්නේ කර්ම භවය. එතකොට කර්ම ශක්තිය. ඒ කර්මයට අනුව, ඒ අකුසල කර්මයට අනුව ඒ හිත තුළම තියෙනවා ඔහු උපදින තැන. ඔහු අනිවාර්යෙන් උපදින කාම ලෝකයේ අකුසල කර්මයක් නම් සතර අපායේ කොහේ හරි අන්න භවය කාම භවය තුල උපදින්නේ කියන එක තියෙනවා. ඒ කර්මයට අනුව ඒ සංතතිය සිඳුනම් පස්සේ ඔහු ඒ මරණින් මත්තේ අර කියපු ඒකට අදාළවම නිරේ තැනක උපදිනකොට අන්න ජාතිය කියලා පෙන්වනවා. එතකොට මේ විදිහට අපි පටලගන්නේ නැතුව මේක අර්ථ වශයෙන් දෙකක් තියෙනවා. නමුත් මේක අපිට එකම විදිහට අර කියපු ආකාරයේ මේ ක්ෂණික භවයකුත් ක්ෂණික ජාතියකුත් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. නමුත් අර විදිහට වෙන්වෙන් වශයෙන් වෙන් කරලා අපි මේකේ අර්ථයත් තේරුම් ගන්න ඕනේ. තේරුවන් සන්නයි.
තේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් තේරුණා.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය යොමු කරන්න උත්තරණ මෙහෙන් වහන්සේ අවසරයි.
තෙරුවන් සරණයි.
අපේ හාමුදුරුවනේ දැන් කෙනෙක් අකුසල කර්ම ගෙවමින් ඉන්නකොට ඒ කෙනාට නුවණක් මගේ මේ පෙර අකුසල කර්මයි මං ගෙවන්නේ කියලා එයාගේ කුසලය වර්ධනය කරගෙන එයා ආර්ය මාර්ගය වඩලා නිවන අරමුණු කරගෙන යනකොට එයාට පෙර කර්මස් මතුවෙලා එයාට ඒකට උදව් වෙන්න පුළුවන් නේද තේරුම්ද? එහෙම අවස්ථාවක්.
ඔව්.
වෙනමද ඒක?
ඒ කියන්නේ හොඳ පැත්තෙන්ද කිව්වේ නරක පැත්තද ගැනද කිව්වේ?
අකුසල කර්ම ගෙවනකොට එයාට මේක මේ පෙර අකුසලයක් මම මේ ගෙවන්නේ කියලා එයාට නුවණ පහළ වෙලා එයා කුසලය වැඩි කරගෙන එයා බණ භාවනා පැත්තට යොමු වෙලා නිවන් මාර්ගයට යනකොට පෙර කුසල කර්ම ජීවිතවල කුසල කර්ම එනවද කියලා
වෙන්න පුළුවන්. එහෙම නමුත් ඒකාන්ත වශයෙන් කියන්න බෑ. නමුත් ඔහුගේ කුසල ප්‍රතිපදාව නිසා කුසල කර්මම ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. බොහෝ විට අර කියනවා කර්මයක් විපාක දෙන්න කර්මයේ ඉදිරිපත් වුණාටම තිබුණට පමණක් බෑ. ඒකට පරිසරයක් අවශ්‍යයි. ඒ නිසා අර මම ඔයිට ඉස්සෙල්ලා සඳහන් කරේ යම් කිසි කෙනෙක් ඔහුගේ අකුසලයේ ගෙවීම නිසා කුසල් සිත් පහළ වෙලා මේ ශාසනයේ පැවිදි වෙන්න හිත් පහළ වෙලා පැවිදි වෙනවා. එහෙම වුණාම ඒ කෙනාගේ ඒ ප්‍රතිපදාව නිසාම පැවිදි ජීවිතය නිසාම ඇතැම් අකුසල කර්මයන්ට විපාක තිබුණත් විපාක දෙන්න විදිහක් නැහැ පරිසරේ නැති නිසා. ඒ නිසා ආන් ඒ වගේ මේ කුසල කර්ම නිසා ඇතැම් වෙලාවට අකුසල කර්ම ඉදිරිපත් වෙන්නේ නැතුව පරිසරයත් එක්ක කුසල කර්ම ඉදිරිපත් වෙවි ඉස්මතු වෙවි ඔහුට හොඳ යහපත් විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම හැකි බවක් තියෙනවා. නමුත් ඒක ඒකාන්තයෙන් අර බුදුරජාණන් වහන්සේගේ පෙන්නපු ආකාරය මහා කම්ම විභංග සූත්‍රයට අනුව අපිට ඒකාන්ත වශයෙන් නෙවෙයි කියන්න ඕනේ. එහෙම වෙන්න පුළුවන්. නමුත් එයාට යම් විදියකින් බලවත් අකුසලයක් ඉදිරිපත් වෙලා අරකට බාධා එන්නත් පුළුවන්. හැබැයි අපි විදර්ශනා භාවනාදී මේ දේවල් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට අර එන්න තියෙන විපාක නවත්වන එක නෙවෙයි. මොන විපාකේ ආවත් හිත රැකගෙන හිත ශක්තිමත් කරගෙන හිත දුර්වල කරගන්න නැතුව ඉදිරියට අපේ කුසලය හිත කුසල් සිත රැකගෙන යන්න තමයි අපිට භාවනාව හා මේ ධර්මය අපිට උපකාර කරන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ විපාකයන් අඩු වැඩි වීම මේ දේවල් ප්‍රතිඵලයක් වශයෙන් වෙන්න පුළුවන්. තේරුවා සර් නේ?
එහෙමයි අපේ හැමදෙරේ තේරුවන් සර් නේ ඔබහන්සේ බොහොම ස්තුතියි.
හොඳයි. ඊළඟ ප්‍රශ්නේ සුජිත් පීරිස් මහත්මිය ඉදපත් කරන්න.
තේරුවන් සර් නේ?
ආව තේරුවන් සර් නේ?
ස්වාමීනාස පසුගිය වෙසක් පුරය දින ඔබ වහන්සේ දේශනා කරපු ලොස් ඇන්ජලිස් දේශනාවේ ආත්ම දෘෂ්ටිය තාමත්ම මෙලොවින් පැහැදිලි කරලා දෙනවා ස්වාමීනාස. ඒ දේශනාව ඇහුවාම මට අස්මිමානය ඒ මම වෙමි කියන එකත් නිකන් සමානකමක් තේරෙනවා වගේ නිකන් දැනෙනවා මට. මේ ආත්ම දෘෂ්ටිය කොහොමද මේ අස්මිමානියත් එක්ක වෙනස් වෙන්නේ කියලා දෙක වෙන්වෙන් කරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ?
හා පුළුවන්. ඔව් හොඳයි. මේ එතනදී මාන්නය හා දෘෂ්ටිය කියන එක කෙලෙස් දෙක එකට තියෙන කෙනාට මේවා හරි අමාරුයි හොයාගන්න. ඕනෝන්ට උපකාර කරමින් ඒවා බලවත් වෙන්න හේතු වෙනවා. නමුත් ධර්මතා දෙකක්. ඒ නිසා තමයි මේවා මාර්ග ඥාන දෙකකින් ප්‍රහාණය වෙන්නේ. ඉතින් එතකොට ආත්ම දෘෂ්ටිය කියන එක ගත්තාම හේතුඵල දහම අවබෝධයක් නැතුව මේ තමන්ගේ වසඟේ පවත්තන්න පුළුවන්. භවයෙන් භවයට යන කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා. මට ඕන විදිහට මේ දේවල් තියාගන්න පුළුවන් කියලා මේ විදිහට තමන්ගේ වසඟේ මං කියන විදිහට ඉන්න ඕනේ, මගේ වසඟේ පවත්තන මම කැමති විදිහට තියෙන්න ඕනේ කියලා වසේ වගේ මෙන්න මේ වගේ අරමුණු පරාමර්ශනය කරමින් ආත්ම කියලා කියන්නේ ආත්මයක් කියලා කියන්නේ තමන්ට ඕමනාකාරයට තියාගන්න පුළුවන් කියන අදහසක් දෘෂ්ටියක් වෙනවා. එතකොට ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට ඒක තව ගොඩාක් විස්තර තියෙනවා. මම සාමාන්‍ය කෙටි අදහසක් දුන්නේ වෙනස පිළිබඳව කියන්න. එතකොට මාන්නේ කියලා කියන්නේ එහෙම මේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් සත්‍යෝ ඉන්නවා කියලා එහෙම අදහසක් නෙවෙයි, මැනීමක්. මාන්නේ කියලා මැනීම උස්පහත් වශයෙන් මනින බව. මට වඩා අරයා හොඳයි හෝ නරකයි කියලා හෝ මම වෙමි, මේ මම මට මේ මම අරයට වඩා අපි මට මේ විදිහට සලකන්න ඕනේ කියලා මැනීමෙන් අපි මේක ගන්නවා. එතකොට මාන්නේ කියලා කියන්නේ ආන්නේ වගේ. එතකොට මාන්නේ කියන එකෙම වචනේම තියෙනවා මනින බව. එතකොට මැනීමත් එක්ක අපිට දුක් දුම්නස් උපදිනවා, කෙලෙස් උපදින්න පුළුවන්. සමහර විට අපි දැනකට ගියාම මේ මැනීම නිසාම අපි බොහෝ අපහසුතාවයෙන් දුකටපත් වෙනවා. අනිත් අය මට හරියට සැලකුවේ නැහැ, කතා කරේ නැහැ, ඇයි මට මෙහෙම කරේ, මං මේ දේවල් කරලත් මේ විදිහේ දේවල් කරනවා, මම මෙහෙම බලාපොරොත්තු වුණා කියලා මෙන්න මේ මැනීම. අනේ මනින ස්වභාවය තමයි මාන්නේ කියලා කියන්නේ. ඒ මැනීමත් එක්ක ගෙනකොට ද්වේෂය එන්න පුළුවන්, ලෝභය එන්න පුළුවන්, දුස්තිය තියෙනවා නම් දුස්තිය එන්න පුළුවන්, දුස්තිය නැති වුණා. හැබැයි මේ කියන්නේ මේ දේවල් මගේ වසඟේ පවත්වන්න පුළුවන්, භවයෙන් භවයට යන කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා කියන අදහස කෙනෙක්ගේ නැති වුණත් මැනීම කියන කෙලෙසේ ඇති වෙන්න පුළුවන්. මොකද ඒ අදහසෙන් තොරවත් ඇති වෙන්න පුළුවන් නිසා තමයි සෝවාන් පුද්ගලයාටත් මාන්නේ කියන එක තියෙන්නේ. නමුත් මේ දෙකම ඒක සමාන භවකින් යුක්ත නිසා දැන් කෙනෙකුට මම කියලා මැනීමෙන් අරගෙන ඒ මම මට ඕන විදිහට පවත්වන්න ඕනේ කියලා දෘෂ්ටියකුත් ගන්නවා. එතකොට ඒක එකතම වගේ යෙදිලා තියෙන නමුත් මාන්‍යයි දෘෂ්ටියයි කවදාවත් දෙක එකට යෙදෙන්නේ නැහැ. නමුත් මේවා වේගෙන් යෙදෙනකොට අපිට ඒවා එක වගේ කියලා පේනවා. ඉතින් අන්න ඒ නිසා මේ අර කෙනෙකුට මාන්‍යයෙන් යුක්ත දෘෂ්ටි ඇති කරගන්නත් පුළුවන් නිසා මේ වගේ වෙනස හොයන්න බෑ. නමුත් කෙනෙකුට ඒ දෘෂ්ටිය නැත මැනීම කියන එක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ මාන්නේ කියන එක අර වගේ අපි උස් පහත් වශයෙන් මනින ස්වභාවය තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. හේතුඵල ධමයේ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා කියන අදහසක් නැතුව මා විසින් කරපු දෙයක් මට ඕනේ විදිහට මේක පවත්වන්න පුළුවන් කියලා අන්නේ තමන්ගේ වසඟයේ පවතින කාරකෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන මෙන්න මේ අදහස තමයි දෘෂ්ටිය කියලා කියන්නේ.
ඔබවහන්සේ දැන් දේශනා කරා කම්මයි විභංග සූත්‍රයේ චූල චූල කම්මයි විභංග සූත්‍රයේ විභංග සූත්‍රයේ හැම දෙයකටම පස්සේ මට නිකන් හිතුනේ ස්වාමීන් වහන්සේ අර මම හැම වෙලේම මේ කියන දේ තමයි සත්‍යපට්ඨානේ මේ හිතේ සිහිය පවත්වන එක නෙමෙයි සිහියෙන් හිතක් ඇති කරගන්න එක වගේ කියන එක මෙතනත් තේරුණේ පොන්වංශ මේ කර්මය කියන එක. කර්මය කියන එක අපි මේ කර්මය කියන එක ඒ කර්මයට අපි හිත තියලා මේ කර්මය වෙන දෙයක් වෙන්නේ කියලා හිතන එක නෙවෙයි. කර්මය ඉක්මවා යන විදිහට අර සිහිය පවත්නවාගේ මෙතනත් මේ කර්මය ඉක්මවා යන ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අර ඒකෙන් හේතුව තමයි දැන් අර රූපේ සමුදයට කියනෝනේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් කර්මපත්‍යෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් කියලා. එතකොට දැන් ආහාරයක තියෙන තණ්හාව නෙවෙයි ඇත්තටම තණ්හාව නිසා ආහාර වෙනවා වගේ අපිට මේ කර්මය ගැන එහෙම හිතන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ කර ඉක්මවා යන විදිහට එහෙම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම ප්‍රිය.
ඔව් පුළුවන්. කියන්නේ සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මේක කර්මක්ෂය පිණිස පවතින දෙයක් කියලා භවය ගැන අපි කතා කරනකොට ඇතම් කර්ම තියෙනවා සුදු කර්ම, කුසල කර්ම, ඇතම් කර්ම තියෙනවා කළු කර්ම, අකුසල කර්ම, ඇතම් කර්ම තියෙනවා කළු සුදු කර්ම, ඇතම් කර්ම තියෙනවා කර්මක්ෂය පිණිස පවතින කර්මයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ කර්මය ගෙවන්න පුළුවන් දර්ශනයකුත් තියෙනවා. කර්මයේ ඉක්මවා යන්න පුළුවන් දර්ශනයකුත් තියෙනවා. ඒ නිසා ඉන්නේ භව නිරෝධයෙන් නිවන පැනෙව්වේ අන්න ඒ නිසා. දැන් අපි කතා කරා භවය කියන එක කර්මයේ හැටියට. එතකොට භවය නිරුද්ධ කරන්න පුළුවන් කියලා කියන්නේ මේ කර්මය නිරුද්ධ කරන්න පුළුවන්. කර්මයේ විපාක දෙන එක නවත්තන්න පුළුවන්. ඉතින් ඒක අපිට පුළුවන්කම තියෙනවා දර්ශනයකින් කරන්න. ඉතින් ඒ නිසා ඒ පෙර කරපු අකුසල කර්මයක් තියෙනවා නම් ඒ අකුසල කර්මය මේ ජීවිතයේ විපාක දීම හෝ නොදීම වෙන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකු දර්ශනයක් උපදවා ගත්තොත් ප්‍රතිසන්දි වශයෙන් විපාක දෙන්න යම් කර්ම ශක්තියක් සකස් වෙනවනම් ඒ සියලු කර්ම ශක්ති සහ මුලින්ම නැති කරලා යටපත් කරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක පැහැදිලිව මම ඔය දේශනා කීපයකදීම ප්‍රකාශ කර ඇත්තටම මේ ධර්මයේ වටිනාකම තීරණය වෙන්නේ අපි මේ ජීවිතේ කරපු නොඑක් අකුසල් තියෙනවා සතර අපායේ උපදින්න හේතු සකස් වෙච්ච. ඒ හිත ඒ විදිහට බලවත් වෙච්ච. භාවනාවක් කරන් පස්සේ භාවනාව තුළින් ඒ සිත් නැවත නැවත පහළ වෙලා එන්න පුළුවන්. අන්න ඒ සිත් පහළ වෙලා එන හැම අවස්ථාවෙම ඒ තුල බැසගෙන තියෙන අවිද්‍යාව අයින් කරලා විද්‍යාව උපදවාගත්ත ඒ අරමුණ තුළ තියෙන අධික බැඳීමක් ඇලීමක් උපාදානයක් තියෙනවා නම් ඒක අයින් කරන්න අයින් කරන්න කර්ම ශක්තිය තමයි අයින් වෙලා යන්නේ. එතකොට අපි කෙලින්ම අකුසල කර්මයක් වෙනවා නම් ඒ අකුසල කර්මයට බලපෑමක් කරලා තියෙන දර්ශනයක් තුළින්. ඉතින් ඒ විදිහේ හැකියාවක් මේ ධර්මයේ තුළ පැහැදිලිව තියෙනවා කියලා මතක් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ඔය එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී දැන් අපි දකිනවන්නේ මේ ධර්මය මේක මේ නිකන් මට හිතෙන දෙයක් නිකන් සාකච්ඡාක් විදියට අපිට හිතෙනවනේ මේ ධර්මයේ යන්නේ නැති ඒ කියන්නේ ඔය අරක් වුණන ඒ කටියට කිසිම මේ අප්සෙට් එකක් නැහැ හොඳට සැපෙන් ජීවිතය ගෙනියනවා. හැබැයි මේ ධර්මයට ආපු මනුස්සයෙක්ට එදා ඉඳන් පහරවදිනවා. ඒ කියන්නේ නිකන් අර අකුසල කර්ම නිකන් මේ ආකයනේවා ඇවිල්ලා පල දෙනවා. අනේ ඒ වගේ දෙයක් අපි කොහොමද ස්වාමින්වහන්සේ මේ සාමාන්‍යයෙන් ජීවිතයේ මේ අපිට ඇත්තටම මේ කොච්චර මේ ධර්මිකයත් ස්වාමින්වහන්සේ පොඩි කලකිරීමක් තියෙනවනේ ඒ වගේ දෙයක් අපි කොහොමද මේ දකින්නේ ස්වාමින්වහන්සේ?
ඒක කාරණා දෙකක් මට පෞද්ගලිකව මගේ වැටහෙන ආකාරය. එකක් තමයි ඇත්තටම හොඳ දේ කරනකොට අපිට ඒකට විරුද්ධව අය බාධා කරනවා. ඉතින් ඒක වෙන්න පුළුවන් එකක්. ඉතින් මනුස්ස ලෝකයේ තුලක් තියෙනවා සමහර විට එහෙම අපි දියුණු වෙනකොට ඒකට අකුල් හැලලා අද රස්සාව රකී රස්සා ගත්තත් ඒකේ තුල අපි දියුණු වෙන්න ගියොත් ඒ කාර්යාලය තුල ඇතුලේ ඉන්න අය පවා මේකට අකුල් හැලලා මේක වළක්වන්න හදන අය ඉන්නවා. ඒ වගේම තමයි බොහෝ විට මේ කුසල කර්මයන් කරනකොට මේ කුසල කර්මයන්ට අකමැති කුසල බලය නිසා යම් අයට ඒ පුද්ගලයාට සමීප වෙන්න බලපෑම් කරන්න බැරි වෙනකොට ඒකෙන් දුර්වල කරන්න හදන සත්ව කොටසුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාලේ ඉඳන් අපිට පේන තිබුණ එකක් මේ මාර බලවේග කියනවා. මේ මාර බලවේග කියනවා ක්ලේශ මාර මච්චු මාර ආදී නොඑක් ආකාරයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. කෙලෙස් වශයෙන්ුත් මාරයෝ කියලා අපිට පෙන්නනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට පවා බාධා කරපු ශ්‍රාවකයන්ට පවා බාධා කරපු ඇතැම් මාර පිරිස හිටියා. ඒ කියන්නේ මේකට අකමැති පිරිස. ඉතින් එහෙම බාධකත් අපිට එන්න පුළුවන්. ඊළඟ පැත්ත තමයි අපි මේ කුසල් කරනකොට අකුසල් කරපු කෙනාට තමන් අකුසලයේ කරාට එක පේන්නේ නැහැ. හිතට වෙහෙසක් නැහැ. කෙනෙක් බැන්නට එයා ඉතින් හිත විසිරිලා ඒ ඇතුලේ ඉන්න කෙනාට බැනීම කියන කිච්චර දැනෙන්නේ නැහැ. නමුත් ඒකෙන් වෙන් වෙලා පිරිසුදුව ඉන්න කෙනාට අර වගේ දේවල් එනකොට හොද්දට ඒක දැනෙනවා. හරියට පිරිසුදු වස්ත්‍රයකට පොඩි කුණු පැල්ලමක් වැටුණාත් පේනවා වගේ. අපිරිසුදු වස්ත්‍රයකට ඒක වැටුණාද පේන්නේ නැහැ. ගණනකට යන්නේ නැහැ වගේ. පිරිසුදු වස්ත්‍රයට වැටෙනකොට ඒක පැහැදිලිව පේනවා වගේ. අපි හිත ටික ටික පිරිසුදු වෙන්න පිරිසු වෙන්න අර අපිට පැමිණෙන බාධකේ පේන්න ගන්නවා. පේනවා වැඩි කමට ඇතැම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට දැන් බාධක වැඩි කියලා. එහෙම බවකුත් වෙන්න පුළුවන්. හැබැයි බාධක වැඩි නෙවෙයි. දැන් බාධක තමන්ට පේනවා. දැන් ඔබ භාවනා කරන අයට ගොඩක් තියෙන අයක් සමහර අය කියනවා දැන් මට වැඩිපුර තරහ යනවා කියලා. නෑ සමහර විට ඒක තරහ යනවා නෙවෙයි. දැන් අර වෙනදා වගේ එහෙම තරහ ආපු එක දැන් පේනවා. පේන නිසා යාට හිතෙනවා දැන් තරහ වැඩි කියලා. ඉතින් අනේ එහෙම ස්වභාවයකුත් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට මේකට බාධක පැති මාර ධර්ම වශයෙන් ඒ කාලේ ඉඳන් තිබුණ නිසා මේ බාධක එන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ බාධක කාටත් ආවා. ඉතින් මේ හැම බාධකයක්ම ඉන්ද්‍රිය ධර්මයක් දිනු කර ගැනීමට උපකාර කරගන්න පුළුවන් බව බෝසත් චින්තාව. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පාරමී පුරුණකට බාධක පාරමී බවට හරවගත්තා. ඒ නිසා ඇත්තටම මේ බාධක එන්න එන්න අපි ඒ වගේ නොසැලී ඒ නිසා අපි සතිය ප්‍රඥාව වීරිය අදිෂ්ඨානේ කරුණාව මෛත්‍රිය මේවට ඉදිරිපත් කරගත්තාම ආත්තරම පාරමී ශක්තිය බලගන්නලා බාධකේදී අපි නොසැලී ඉන්න පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන එක තමයි බාධකේදී ඒ විදිහට මුහුණ දෙන එක. බාධකයේ එන්න පුළුවන්. ඒ එන්න පුළුවන් ක්‍රම ආකාර අරක තමයි කෙනෙකුට ඒක වැටහෙන්න පුළුවන් වැඩිපුර. අනිත් එක බාධකයේ එන්න පුළුවන් සමහර විට අකුසල කර්මත් ඉදිරිපත් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මේවා විවිධව තියෙනවා. ඉතින් කර්ම විභාග කම්ම විභාග සූත්‍රයට අනුව අපි තේරුම් ගන්න ඕනේ ඒක මේ මං භවනා කරන්න ආපු නිසා මේක ආව නෙවෙයි. අපි එහෙම ගන්න හොඳ නැහැ. සමායිට මේ කරගෙන යනකොට අර තමන් සසරේ කරපු අකුසල කර්මයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉදිරිපත් වෙලා මේකට බාධා වෙන්න පුළුවන් කියලා එහෙම ධර්මතාවයක් කම්ම විභාග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නා. ඉතින් ඒ නිසා අපි විවිධ කර්ම කරපු අය ඒ වගේ දේවල් ඒ කාලය තුලත් එන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙක් නරකම කරාට එයාට ඉතින් අර හොඳ දෙයක් විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බොහෝ විට අර නරක සාමාන්‍ය නරක පැත්තක ඉඳලා හොඳ පැත්තට එනකොට එයාට දැන් ඔන්න අර නරකට හිටියට වඩා හොඳ වෙන්න වෙන්න හදනකොට බාධක එන ඇතම් අවස්ථාවක් තියෙනවා. බොහෝ අයට ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතන බොහෝට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒකෙදී අපිට සලකන්න පුළුවන් අර වගේද හොඳ දෙයක් කරනකොට ඒකෙන් බලකන පිරිස ඉන්න පුළුවන්. අපේ නේන බලවේග තියෙන්න පුළුවන්. ඒව නිසා මේක වෙන්න පුළුවන්. අපිත් එතනදී සලකන්නේ ඒ බාධකේ ඕනනම් මගේ රූපකයට කරයි. අවිද්‍යාව ඇති වුණොත් ඒ නිසා මං පරදි. නමුත් මේ ධර්මයේ තුලින් පුළුවන්කම තියන කොයි බාධකේ ආවත් තව කෙනෙකුට පුළුවන් කමක් නැහැ මගේ හිතට බාධා කරන්න. මගේ හිත වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ මගේ දුර්වලකම නිසා කියලා සලකාගෙන ඒ වගේ මේ බාධකයේ තුලදී ඉන්ද්‍රිය ධර්මයක් දිනු කරගන්න මං ඒක උපකාර කරගන්නවා කියලා ඉදිරියට යනකොට අපේ හිත් සතන් ශක්තිමත් වෙන්න වෙන්න මේවා ටික ටික ගෙවිලා යන්න පුළුවන්. තෙරුවන් සරණයි.
බොම්පින්
ස්වාමිනාගේ මුලින් දේශනා කරපු අර ඥාන වැඩි පිළිවෙලක්
තියෙනවනේ.
ඒ ඥාන වැඩි මේ නාම රූප පරිච්ඡේද ඥානය තමයි මුලින් අපිට මේ ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒකෙන් වෙන විශේෂයෙන්ම රූපය වෙන් කළා ධන ගැනීම තමයි විශේෂත්වය
වෙන්නේ.
ඒකට මේ රූපයට දැන් අපි මේ වසඟ වෙලා තියෙන්නේ ආශ්‍රව කෙලෙස් හැම දෙයක් මේ අතගන්නේ මේ රූපය මුල් වෙලා ඒක අවබෝධ නිසා. එකට මේ ක්‍රමය තමයි මේ ස්වාමීන් එක දැන් වැඩ පිළිල එකට රූපේ කියන්නේ මේ වර්ණ රූපේ නෙමෙයි මේ අපි සත්ත්ව ශරීරය ගන්නකොට මේ රූපය දැන් සත්‍යය දැනගන්න මේ සම්මන් භාවනාව කියන ඒ භාවනාව ඉතා වැදගත් බව මට තේරෙනවා. මොකද මම කිව්ව කාලයකට මේ සම්මන් භාවනා
කරන්නේ
රූපය ඇත්ත වහන්සේ දේශනා කරලා තියෙන මේ රූපේ 28කට බෙදා දක්වලා තියෙනවානේ.
ඔව්.
එතකොට රූපය වෙන් වෙන් වශයෙන් අපි ඒකේ ක්‍රියාකාරීත්වය දැනගන්න
ඕනේ.
28ක් කිව්වොත් එකම දෙලිය පිටින් අරගෙන හරියන්නේ නැහැ. ඒක වෙන වෙන වශයෙන් දැනගත්තාම මේ සම්මන් භාවනාව කිරීමෙන් එක ලොකුට අවබෝධයක් එනවා. එතකොට සම්මන් භාවනා කරන කෙනාට මම මේ කියන්නේ සම්පොදියේ දැන් අපි සම්මන් භාවනා කරනවා නම් ඒ සම්මන් භාවනාව දැන් අපි යම්කිසි සක්මනක් තියෙනවා නම් එතන ඒ සක්මන් කරන අවස්ථාව පැමිණිලා මුලින්ම අපි ඒ සක්මනේ හිටගෙන ස්වාමිනාගේ වගේ හිත දෙපොස් දක්වා මේ හිත සිහිය යවනවා. හිත සිහිය හිත මේ පවත්වන යටිපතුල දක්වා හිත යොදවනවා. දැන් මුලින්ම කරන දෙයක් තියෙනවා. අපි මුලින්ම පෙරිය උත්තේ දැන් එක කකුලකට මුළු ශරීරය බර දෙන්න
ඕනේ.
එක කකුල සමාට කිලෝ 60-70ක බරක් වෙන්න පුළුවන්. ඒ ශරීරයේ මුළු බරම එක කකුල දීලා තමයි අනිත් කකුල ඔසවන්න
ඕනේ.
ඒක දැන් සිහිය යනකොට ඒක තේරෙනවා. අනිත් කකුල ඔසවන්න නම් අර මුළු බරම අනිත් කකුලට අපි දීවි මුලින්ම.
ආ.
එතකොට ඒ වන්ද ඉගෙන චේතනාවත් එතන ඇති වෙනා වූ චිත්ත කිරිය වායුව තමයි තමයි නිසා ඒ ඔසවලා ඒක ඉදිරියට යවනවා. ඉදිරියට යවලා පහත් කරලා ඒ කකුල නැවත ආයේ පොළොවට තද කරලා නැවත අනිත් කකුල ඔසවනවා. එතකොට ඒ විදිහට
මතික වෙලාවක් කරනකොට සංපාය භාගයක් කම විතර කරගෙන යනකොට මේ තේරෙනවා මෙතන මේ ක්‍රියාවලිය කොහොමද මේ රූප 28 අර 28 වදාරුම් අර මුලින් කියපු රූප 28 වදාරුම් රූපේ මේකට ප්‍රයෝග වෙන්නේ කියලා දැන් අපි නැත්ියේ නැතුව යනකොට මේ අපි යනවා මම යනවා මම යනවා කියලා ඉඳන් ඉන්නේ දැන් මෙතනදී මේ දැන් කවුරුත් තමන් යනවාවත් නෙමෙයි කියලා වැටෙනවා වැටෙලා එතන අර මුලින්ම චිත්තපත් උතු සමුත්තාන චිත්තපත්තියෙන් ඇතිවන උතු සමුත්තාන ඒ කියන රූපය මුල්ලා මේ මොකද මේ චිත්තකිරිය වායු දාතු උපකාරත්ව ලැබිලා ඒ දෙක ඒක එකතු වෙලා දැන් මේ යැවීම ආදි දේවල් කරනවා ඒ චිත්තකිරිය වායු දාතු විශේෂම ඒකනවත් එතන මුල් වෙනවා ඒ වුණාට මේ චිත්තකිරිය වායු දාතු උපකාරිත නැත්තම් ඇත්ත වශයෙන්ම කියන අපිට කකුලක් එහාට මෙහාට වන්න ඔක්කොන්ට බැරි වෙනවා එතකොට මෙතන තවත් තියෙන රූප කොටසක් මේ අර විඤ්ඤාති රූප.
ඔව්.
ඒ විඤ්ඤාති රූප වල මේ අර රෞත අමුද්ද කම්මඤ්ඤතා කියන ඒ රූප තුනක් මේකට විශේෂයෙන් බලපානවා. මොකද කම්මන රූපයයි මුත්තා රූපයයි කම්මඤ්ඤතා රූපය නැත්තම් මේ සහලු බව මුදු බව එතකොට ශරීර කාත්මන් භාවය ඇති වෙන්න මේ රූපයන්ගේ විශේෂ උපකාරයක් තියෙනවා. එතකොට මේවා මේ උපකාරයක් තියෙනවා. එතකොට මේ සියලුම දේවල් මේ තමන් යනවා කරනවා කියන තැන නෙමෙයි මෙතන වෙන්නේ මේ පත්‍ය භාවයේ සමුහයක් කියලා තේරෙනවා. ඒකෝර මේ මට තියෙන රූපය කර්මචිත්ත ආහාර පත්‍යෙන් අටගත් රූපය රූපේ පවත්තාගෙන යන්න මේ ඇති වෙන මේ කර්මචිත්ත අවිද්‍යාතන කර්මාහාර කියන පත්‍යෙන් අටගත් රූපය කර්මචිත්ත ආහාර කියන රූප පත්‍ය භාවය නිසා අපි පවතින වුණා වෙන දෙයක් නෙමෙයි කියලා ටික වැටෙනවා. එතකොට මේ අපි මේ සමත විදර්ශනා භාවනාව කරන කීමේදී ස්වාමීන් වහන්සේ මට එක දෙයක් ටිකක් දික් කියන්න ඕනේ මේක. අපි විදර්ශනා භාවනාවට කරන වැඩිය මේ සමත විදර්ශනා භාවනාව කිරීමෙන් ලෝකෝ දෙයක් ඇති වෙනවා මේ විශේෂයෙන් මේ සක්මන් භාවනාවට මේ රූපය පිළිබඳ අර නාම පරිච්ඡේද ඥානයේ කිමද පිළිලේ රූපය පිළිබඳ වෙනම විදාගන්න
ගන්න. ඔව්. ඔව් ඒක හොඳයි. ඉතින් හොඳ මේ අත්දැකීමක් මතක් කරේ. ඉතින් ඒක සක්මන් භාවනාව තුළින් මම ඔයිට ඉස්සලත් මතක් කරලා තිබුණා මේ නාම රූප ප්‍රකට කරගන්න පුළුවන්. මොකද අරමුණු හොඳට ඕලාරිකව ප්‍රකට වෙන අවස්ථාවක්. මොකද තීන මිද්දේ ආදී මේ දේවල් ඇති වෙන්නේ නැහැ. කාය විඥාණයට හිත තියාගෙන මේ සතර මහා ධාතු ප්‍රකට කර ගැනීමට හා ඒ දේවල් වල ඇති වෙලා නැති වෙලා යන බව පැහැදිලිව ප්‍රකටව දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ දැකීමත් එක්ක ඒක හේතුඵල ධහමට අනාත්මව ගලපා ගත්තාම මේ සක්මන් භාවනාව තුලින්ම නාම රූප පරිච්ඡේද ඥානේ මතු කරගෙන පත්‍ය පරිග්‍රහ ඥානේ මතු කරගත්තාම සම්මාදිට්ඨිය සම්පූර්ණ කරගන්න බොහෝ උපකාර වෙන බව තමයි මේ භාවනා අත්දැකීමකින් මතක් කරේ. ඒක එහෙම තමයි. ඉතින් ඒ නිසා ඇතැම් අයට ඔය පරියංක භාවනාවේ ඉඳලා වාඩි වෙලා භාවනා කරනකොට ඒක හිත වැඩෙන්නේ නැහැ, නිදිමත එනවා. මේ වගේ තියෙන අයට ඒ වගේම ඕනම හිත විසිරීලා කලබල වෙච්චිලා තියෙන අවස්ථාවක පවා හිත සංසුන් කරගන්න මේ සක්මන් භාවනාව ගොඩාක් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒ වගේ ඉතින් මේ ප්‍රායෝගික යොදා ගැනීම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා අපේ හිත හදා ගැනීමට, මූලික හිත සකස් කර ගැනීමට. මේ සක්මන් භාවනාව ඉතාමත් වටිනා ආසනයක්, භාවනා ක්‍රමයක් කියන එක මමත් නිතර මතක් කරලා තියෙනවා. දැන් ඒ තෙරුවන් සරණයි.
ඒක මේ දෙක එකට සම්පයුක්ත ධර්මයක්ද කියන එක දැනගන්න දැන් අවර ඒක බව පරියාපන්නත ජීවිතන්ත උපත්යේ මරණං කියන ජීවිතරංගී රූපයේ ඉදියාම මරණය කියන එකනි.
ඔව්.
ඒක උරේක නාම ජීවිතයේද රූප ජීවිතයේද රූපෙද කියන එකත් දැනගන්න වටිනාකමක්
නැහැ. ඒකකින් කාම ලෝකයේදී ජීවිතේන්ද්‍රය සුපච්ඡේදෝ කියන එක දෙකම තමයි කාම ලෝකයයි තියෙන ස්කන්ධ පහක් තියෙන සත්වයන්ගේ නාම ජීවිතේන්ද රූප ජීවිතේන්ද කියන එක දෙකේම විනාශය තමයි පෙන්වන්නේ. නමුත් අරූප ලෝකවල ගත්තාම නාම ජීවිතේන්ද්‍රය පමණයි ජීවිතේන්ද්‍රය සුපච්ඡේදෝ ජීවිතේන්ද්‍රය සුපච්ඡේදෝ කියන එක ස්කන්ධ හතරක් තියෙන අරූප ලෝකවල නාම ජීවිතේන්ද්‍රයගේ බිඳීමත් ඒ වගේම ස්කන්ධ පහක් තියෙන රූප ලෝක හා කාම ලෝකවල නාම ජීවිතේන්ද්‍රය හා රූප ජීවිතේන්ද්‍රය කියන දෙකේම සිඳීම තමයි එතන පෙන්වලා තියෙන්නේ.
ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු ඉන්ද්‍ර ජයකොඩි මහත්මිය ඊට පස්සේ පුෂ්පජාතිය මහත්මිය ඉදිරිපත් කරන්න. ඉන්ද්‍ර ජයකොඩි මහත්මිය.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස මේ ජාතිය කියන තැනදී ඕපපාතිකව පහළ වීමේදී හටගන්නා කර්මය මොකක් වෙනවද? ඒ කියන්නේ කුසල කර්මයක් වෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්ස?
නෑ එහෙම නෑ. උපාතිකව කියන එක කුසලයා කුසලයේ දෙකටම පහළ වෙනවා. ඇතැම් අයට දැන් අපි ගත්තොත් ප්‍රේතයන් ගත්තහම භූත ප්‍රේත සත්‍යෝ නිර සත්‍යෝ ගත්තහම එයාලා උපපාතිකව දාකුසලේ තනිකර. නමුත් මේ දිව්‍ය ලෝක වගේ ගත්තහම ඇතැම් මිනිස්සු පහළ වෙන කුසල් විශේෂයට පහළ වෙනවා.
සම්මාස මොකද ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
පංචවිද නීය මණ්ඩලය ඒකේදී සංකාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන කියන තමයි පහ තියෙන්නේ. සංකාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන. එතකොට එතනදී අපි ඒක පැහැදිලි කරගන්න ඕයි. බුදුරජාණන් වහන්සේ පංචවිද නීය මණ්ඩලය කියලා කිව්වොත් ඒ කියන්නේ නීය කියලා කියන්නේ දැනගන්නවා. ඒ දැනගන්න කියනවනම් ඔය පහ තමයි තියෙන්නේ. සංකාරයක් තියෙනවා. මොනවද ඒ සංකාර? අපිට ගත්තොත් සියලුම සංකත ධර්මයන්. සියලුම සංකත ධර්මයන් තමයි සංකාර හැටියට පෙන්වන්නේ. එතකොට ඒ සංකාරය විකාර වෙනවා. නොඑක් ප්‍රත්‍යභාවය නිසා විකාර වෙන්න පුළුවන්. එතකොට ඒ විකාර වීම සංකාර විකාර වෙනවා. එතකොට සංකාර විකාර ලක්ෂණ. එතකොට ඒ සංකාරයේ විකාර වෙනකොට ලක්ෂණේ වෙනස් වෙනවා. වෙන ලක්ෂණයක් ගන්නවා. ඒ වෙන ලක්ෂණයට සංකාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති. ඒකට යම් නමක් පනවනවා. ඒ වගේම ඔය ටික තමයි ලෝකයේ තුල දැනගන්න තියෙන දේවල්. ඊට පස්සේ ලෝකෝත්තර වශයෙන් නිබ්බාන කියන එක මේ සියලු සංස්කාරයන්ගේ නිවීම කියන ඔය පහ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. මේ ධර්මතා පහ ලෝකයේ තුල මෙන්න මේ විදිහට ලෝකයේ සංඛාර කියලා යමක් තියෙනවා. සංඛාර ප්‍රත්‍ය විරුද්ධ ප්‍රත්‍ය නිසා හෝ ප්‍රත්‍යංගේ නානත්වේ නිසා විකාර භාවයට පත් වෙනකොට ඒක වෙන ලක්ෂණයක් ගන්නවා. ඒකද වෙන පඤ්ඤප්තියක් කියනවා. ඒක ලෝකයේ තුල දැන ගැනීම. ඊට පස්සේ විකාර මේ නිබ්බාන කියනකොට ලෝකෝත්තර. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි මැටි ටිකක් ගත්තොත් මේක සංඛාරයක්. එතකොට ඒ සංකත ධර්මයක්. එතකොට සංකාරය විකාර වෙනවා කියලා කියන අපි මැටි ටිකින් අපි මොන හරි නිර්මාණයක් කරනවා. මේ මැටි ටික පුච්චලා හරි මොන හරි කරලා අන්න සංකාරය විකාර වෙනවා. එතකොට මැටි ටික අපි කොහොම පෝච්චියක් හදුවා කියලා. පෝච්චියක් හදනකොට ඔන්න සංකාරයක් තිබුණා. ඒක විකාර වුණා. වෙන ලක්ෂණයක් ගත්තා. දැන් මැටි නෙවෙයි ඒක පෝච්චියක්. එතකොට ඒ වෙන ලක්ෂණයක් ගන්නකොට වෙන පඤ්ඤප්තියක්. මුලින් අරකට කිව්වේ මැටි ගොඩ, දැන් කියන්නේ පෝච්චිය කියලා. එතකොට සංකාරය විකාර වුණා, විකාරය නිසා ලක්ෂණයක් වුණා, ලක්ෂණයට පඤ්ඤප්තියක් දුන්නා. ඕක තමයි ලෝකයේ තුල සිද්ධ වෙන සිද්ධාන්තය බුදුරජාණන් වහන්සේ පෙන්නේ. බුදු කෙනෙක් ඔය ටික තමයි ලෝකයේ ඇතුලේ සිද්ධාන්තය වශයෙන් දැනගත්තේ. ඊට පස්සේ ලෝකෝත්තර මේ සියල්ලංගේම නිවීම කියන යමක් තියෙනවා කියන එහෙමද සත්‍යක් තියෙනවා කියලා මේ පහ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය සමග අවබෝධ කරගත්තා කියන එක තමයි එතනදී පංචවිද නීය මණ්ඩලයෙන් පෙන්වන්නේ. තේරුණාද?
තේරුණා සංඝාස බොහොම පිං.
හොඳයි. බොහොම පිං. විශාක මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මේ අනුසය කෙලස් ගැන මේ ටිකක් පරිපූර්ණ දැනගන්න කැමතියි. ඒවා නැති කරන එදිනදා ජීවිතයේදී එක්ව නැති කරන විදිය මේ සතර සතිපට්ඨානෙන් වගේ කොච්චර දුරට වඩන්න ඕනද කියලා වගේ පොඩ්ඩක් ඒක ඒ කරුණ ඇඩ්‍රස් කරනවා ස්වාමීන් වහන්සේ.
ආව එක මම පොයට කර පොයට පස්සේ දේශනාවක් කරන්න හිතානිනවා. ඒකටත් මම බොහෝ විට ඒක කතා කරන්න හිතාන ඉන්නවා. මේ මේ මාසේ 26 වෙනිදා. නමුත් මම ඔය අනුසය පිළිබඳව වාර කීපයක විතර කතා කරාය පිළිබඳව. ඒකෙදී මතක් කරේ මම අනුසය කෙලස් කියන දේවල් අවිද්‍යාව මත අපි අරමුණු ගන්න ආකාරය අනුව ඒවා පරිඋත්ථාන වීම හා තැම්පත් වීම වෙනවා. දැන් අපි යම් අරමුණක් ගන්නකොට ඒ අරමුණ නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගත්තොත් නිත්‍යයි ආත්මයි කියලා ගත්තොත් ඒක තුළ ඒක ඉදිරිපත් වෙලා නැවත කෙලෙස් උපදින්න පුළුවන් බවක් රාග දේශ මොහ ඇති වෙන්න පුළුවන් බවක් අර නිත්‍යයි ආත්මයි කියලා ගැනීම මත නිර්මාණය වෙනවා. එතකොට ඒකට කියන්නේ අපි අනුසය තැම්පත් වෙනවා කියලා. අනුසය තැම්පත් වෙනවා කියන එකෙන් අදහස් කරේ පසු කාලෙක ඒ අරමුණ හෝ ඒ හා සමාන දෙයක් අපිට සම්මුඛ වෙනකොට අර මුලින් ගත්තු දැඩිව නිත්‍යයි ආත්මයි කියලා ගත්තු බව නිසා ඒ වගේ දෙයක් පස්සේ එනකොට අර දෙක ගැට ගහලා අපි රාග දේශ මොහ ඇති වෙනවා. ඒ මොහොතේ ඇති වෙන එකට කියනවා අපි පරිඋත්ථාන කියන කෙලස් වීතිකම අවස්ථාව කියලා. අර අරමුණ ගන්න අවස්ථාවේ අපි අරමුණක් දැඩිව ගත්ත නිත්‍යයි ආත්මයි කියලා ගැනීම නිසා පසු කලක ඒක නැවත සිහි වෙන්න පුළුවන් බව, ඒක සිහි වෙලා නැවත අපිට රාග දේශ මොහ ඇති වෙන්න පුළුවන් බව කියන එක ඒකට කියන්නේ අනුසය කියලා. එතකොට මේ දෙක අපි අවිද්‍යාව නිසා, තණ්හාව නිසා සකස් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට විදර්ශනා ඥාන තුලින් පෙන්නන්නේ මේ විදර්ශනා ඥානයෙන් පුළුවන්කම තියෙනවා අර ආත්මයි නිත්‍යයි කියලා ගත්ත බව අයින් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒක අපි අවිද්‍යාවෙන් ගත්ත නිසා නැති කරන්න පුළුවන්. අන්න එහෙම නැති කරන්න එයාගේ අර නැවත නැවත විපාක දීලා රාග දේශම ඇති කරන්න පුළුවන් හැකියාව තමයි දුර්වල වෙන්නේ. ඉතින් ඒ නිසා අනුසේ ශක්තිය දුර්වල වෙනවා කියනවා. ඒ වගේම ඒ නිසා උපදින්න පුළුවන් කෙලෙස් දුර්වල වෙනවා කියනවා. ඉතින් ඒක මම කතා කරේ විදර්ශනාවෙන් කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ තමයි ඒ අපි මේ ජීවිතේ නිත්‍යයි ආත්මයි වශයෙන් ගත්ත දේවල් නැති කරන්න පුළුවන්, යටපත් කරන්න පුළුවන්, ගෙවා ගන්න පුළුවන්. නමුත් අපි సంతානේ පවත්වාගෙන ආපු යම් సంతාන අනුසයක් තියෙනවා නම් ඒ අනුසය කියන එක මාර්ගඥානයක් පහළ වෙනකන් පසුපස ඇවිල්ලා කුමන හරි වෙලාවක ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකත් මාර්ගඥානයකින් නැති කරන්න පුළුවන්. නමුත් ඊට මෙහා අපි හුරුපුරු කරපු දේවල් විදර්ශනා ඥානේ දුරු කරන්න පුළුවන් කියන එක මම මේ කීප වතාවක් මතක් කරා. ඉතින් මේ ඊළඟ සැරෙත් මම මතක් කරන්න හිතාන ඉන්නවා ඒක ගොඩක් වැදගත් නිසා. ඉතින් ඒක තමයි මෙතනදී විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ මේ විදර්ශනා ඥාන තුලින් භාවනා වැඩ පිළිවෙල තුලින් මේ අනුසය කෙලෙස් නැති කරනවා කියන එක සම්බන්ධය. තෙරුවන් සරණයි.
එතකොට අපි සිහියෙන් නැති හැමතිස්සෙම අපි මේ අනුසය එකතු කර කර තමයි ඉන්නේ.
ඔව් ඔව්
කියලා තමයි.
ඒක අපි ඔව් තේරුම් ගන්න ඕන.
හොඳයි එඩ්වර්ඩ් මහත්මයා මේ කරුණාකරලා ප්‍රශ්න ඉදපත් කරන්න. නමස්කාරය. අචරසනේ සමිනවන් සර් මේ අපේ මේ දැන් කට්ටියගේ තියෙනවා පොඩි මේ මට ඇහෙනවා සමිනවන් සර් මේ දර්ශනය දැක්කලා දැන් සබ්බාසෝ සූත්‍රයේ ඉස්සරහට අරගෙන දර්ශනය දැක්කලා මේ මාර්ගය යන්න ඕන කියන එක සබ්බාසු සූත්‍රය ඉස්සරහ අරගෙන කියන කොටසයක් අපි අතරේ ඉන්නවා. ඒ වගේම තව පැතියක් ඉන්නවා මේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර වගේ සමාධියක් ඇති කරගෙන, ඒ කියන්නේ සමාධිය වඩලා හිත යම් භාවනාවක යොදලා මේක දකින්න කියන කට්ටියකුත් ඉන්නවා. මේ දෙගොල්ල අතර යම් යම් මේ මේ දෘෂ්ටි මතවාද යනවා කියලා තේරෙනවා. මේ ගැන සමින්වංශයේ යම් අදහසක් ප්‍රකාශ කරන්න මට තේරෙන විදිහට මේ දෙකේම මේ මට දැනට තේරෙන විදිහට මේ දෙකේම වැරද්දක් නෑ වගේ කියලා තමයි මට හිතෙන්නේ. ඒ වුණාට මේ දෙක අර නිකන් ක්ලෑෂ් වෙනවා එකට. ඒ ගැන යම් අදහසක් ප්‍රකාශ කරනවා නම් බොහොම පිං සමිනස් තේරවන් සර්.
ඒකෙදි අපේ බුදුදහමට අනුව ගත්තහම මේක අපිට කතා කරන්න වෙන්නේ අවබෝධ කර ගැනීම කියන එකට අදාළව. කෙනෙකුට අවබෝධ ධර්මය අපි අහගත්තු ධර්මය අවබෝධය කරා යන ගමනේදී කෙනෙකුට අවබෝධය සඳහා දර්ශනීයම ඉදිරිපත් කරගෙන ඒක අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒ දැනගත්තු දේ අවබෝධ කරගන්න ඥානතෝ පස්සතෝ, ඒ දැනගත්තු දේ දකින්න කෙනෙකුට සමාධියක් ලැබලා සමාධියක් උපකාර කරගෙන ඒ සමාධිය උපකාරයෙන් ඒක දකින්න පුළුවන්කම තියෙනවා. මේකට අපි කියන්නේ විදර්ශනා යානික සමත යානික කියලා. මේ දෙකෙන්ම එයා අවබෝධය කරා තමයි යන්නේ. හැබැයි එක කාරණාවක් තියෙනවා. එයා දර්ශනය මුල් කරගත්තේ වේවා, සමාධිය මුල් කරගත්තේ වේවා තමන්ට අවබෝධ කරගන්න. හැබැයි දර්ශනය කියන එක සුතමේ ඥාණයෙන් හැමෝම අහගන්න ඕන. අහගෙන ඉවරලා අහගත්තු දේ දැනගැනීමටයි අර ප්‍රතිපදා දෙක තියෙනවා. නමුත් හැමෝම කළ යුතු එකක් තමයි සම්මාදිට්ඨිය. බුදුරජාණන් වහන්සේ වෙන සම්මාදිට්ඨියට පරිස්කාර, සම්මාදිට්ඨිය ඇති වෙන පරිස්කාර හැටි වෙන පරතෝගෝසේහා යෝනිසෝ මනසිකාරය. ඉතින් පරතෝගෝසේ අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක ඒ කියන්නේ සම්මාදිට්ඨිය නිවැරදි කල්යාණ මිත්‍රයෙකුගෙන් අහගෙන තමන් ඒක ඉස්සරොම තේරුම් අරගෙන ඉන්නවා. එහෙම කෙනාටයි සිල් රකින්න තියෙන්නේ, එහෙම කෙනාටයි සමාධිය, එහෙම කෙනාටයි භවනාව තියෙන සීල සමාධි ප්‍රඥා. මේ ටික අයිති වෙන්නේ සම්මාදිට්ඨිය ලැබුණ කෙනාට. ඒ නිසානි කරණීය මෙත්ත සූත්‍රයෙන්වත් පෙන්වන්නේ දෙට්ටින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටියකට නොමැපෙන දර්ශනීයකින් යුක්ත සිල්වත් කෙනාට තමයි කාමයන්ගෙන් අයින් වෙලා ගර්භයකට නොපෙනෙන ගත්තයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දැන් ඒ කාලේ හිටපු ආලාර කාලා මුද්දකරාම පුත්‍රයි ඇතැම් අයගේ සාතුරුන්ගේද දෘෂ්ටියක් තිබුණා හිත සමාධිමත් කරගත්තාම මේක පේනවා කියලා. ඉතින් ඒ සාධක සූත්‍රත් අපේ පෙළ දහමේ තියෙන සමාහිතෝ බික්කු යථාභූතං පජානාති. හා තියෙනවා, සමාධිමත් වුණාම ඇත්ත හැටියටි දකින්නෝගේ. හැබැයි හිත සමාධිමත් වුණාම දකින්න ඇත්තක් අහගෙන තියෙන්න ඕන. එහෙම නැතුව මේ හිත සමාධිමත් කරගත්තා කියලා සමාධිමත් වෙච්චි පමණකින් තමන් අහගත්තේ නැති සත්‍යයක් අවබෝධ වෙනවනම් එහෙනම් ඇත්තටම මේ ආලාර කාලා මුද්දකරාම පුත්‍රාදී මේ අයටත් ඔය අවබෝධ වෙන. නමුත් එයාලා සමාධියංගයෙන් කෙලවරවල් වලට ගියා. නිවසඤ්ඤාන ආසඤ්ඤායතන පවා ඇතැම්මයි කියා. ආකින්චඤ්ඤායතන ආදී මේ ශාස්ත්‍රෝ. හැබැයි එයාලට මේ දර්ශනේ ලෝකෝත්තර මාර්ගයේ මතු නැත්තේ එයා ළඟට පරතෝගෝසේකින් ඒ සම්මාදිට්ඨිය බුදු කෙනෙකුගෙන් අහපු නැති නිසා, අහගත්තේ නැති නිසා. ඒ නිසා සම්මාදිට්ඨිය කුමන දේ කරන්න ගියා සම්මාදිට්ඨිය අපි අහගන්නේ. ඉතින් අහගන්න යන ගමනේ අපි භවනා කරනවා කියන එක ඒක අදාළයි. දැන් මේකෙන් අදහස් කරේ සම්මාදිට්ඨිය අපි අහගන්න ඉස්සලා භවනා කරන්න හොඳ නැහැ කියන එක නෙවෙයි. මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා ආදී මේ භාවනා, පිළිකුල් භාවනා යම් යම් ප්‍රමාණ වලින් අපිට නිවැරදි සම්මාදිට්ඨිය අවබෝධ වෙන්න පෙරත් අපි ඒවක් කරනවා. ඒකේ වරදක් නැහැ. නමුත් මාර්ගඥානයක් ඵලයක් උපදවා ගන්න නම් එයා හොඳට සුතමේ ඥාණයෙන් අහගත්තු කෙනාටයි දකින්න පුළුවන්. ඒ කියන්නේ ඥානතෝ හම්බික්කවේ පස්සතෝ, දන්න කෙනාටයි දකින්න පුළුවන් ඉන්නේ. නොදනි කෙනාට දකින්න පුළුවන් දෙන්නයි. ඒ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ, ආපසේ බුදුරජාණන් මේ දෙනම වහන්සේලාට, මේ උතුමන් වහන්සේලාට තව කෙනෙකුගෙන් අහගන්න අවශ්‍ය නැහැ. ඒක තමන් පුරාගෙන ආපු පාරමී ශක්තිය අනුව තමන්ටම ස්වයම්භූ ඥානයෙන් අවබෝධ වෙනවා. අනිත් හැර සරියුත් මුගලන් ආදී අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට පවා තව කෙනෙකුගේ සම්මා දිට්ඨිය පිළිබඳව අහගෙන තමයි මාර්ගඵල ලබන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිවන් දකින්න නම් ඉස්සරෝම නිවැරදි සම්මා දිට්ඨිය අහගන්න ඕනේ. ඒසයි මාර්ගයේ මුලින්ම සම්මා දිට්ඨිය තියෙන්නේ. ඒ නිසායි සම්මා දිට්ඨිය කියලා. ඒ මේ අහගන්න වැඩපිළිවෙල තමයි මේ මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී තියෙන්නේ. එතකොට ඒ අහගන්න එක. හැබැයි කරගන්න යනකොට කරනකොට අපිට කෙනෙකුට පුළුවන් ඒ අහගත්තු දේ අවබෝධ කරගන්න මුලින් සමාධිය වඩලා හොඳට ධ්‍යානයක් දක්වා ගිහිල්ලා ඊට පස්සේ දර්ශනය යොමු කරගෙන දකින්න. තව කෙනෙකුට ධ්‍යාන දක්වා නොගිහින් යම් ප්‍රමාණයකට සමතය කරලා පුළුවන්. ඇතම් කෙනෙක් කියමනේ අසුස්ක විදර්ශකාය විදර්ශනා යානිකාය සමාධියක් නැතුව විදර්ශනා ඒ දන්න දේම කමඨහනක් වශයෙන් යොදාගෙන උත්සාහවත් වෙන. එහෙම කෙනාටත් දකින්න පුළුවන්. ඒක තමන් දකින්න යන ගමන. ඒ නිසා මේ දෙක පැහැදිලිව අපි වෙන් කරගන්න. තෙරුවන් සරණයි.
බොම්පින් සමිනාස තෙරුවන් සරණයි. දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමිනාස. දැන් අර ඔබවහන්සේ මහා කම්බිබංග සූත්‍රයේ සඳහන් කරපු අවස්ථාවේදී එතන කුසලයේ මැඩලන අකුසල කර්ම කියනකොට එතන ඇත්තටම මැඩලනව සමානද නැත්නම් යටපත් වීමක් වගේද සිද්ධ වෙන්නේ?
ඔව් යටපත් වීම තමයි. යටපත් වීම සිද්ධ වෙනවා. ඔව්.
එමයි තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අද දේශනා අදාල නැති වෙන්නේ පුළුවන්.
ඔව්.
සනන් දැන් උපාදාන පච්චය භවෝ කියනකොට එතන දැන් උපාදානය කියන එක මේ චෛතසිකයක් කියලා අපි දකින්නේ නැහැ නේද සනන්? ඒ චෛතසික 52 දී
ධර්ම වශයෙන් පෙන්වන්න පුළුවන් චෛතසික 52. උපාදාන කිව්වම හතරක් තියෙනවනේ. කාම උපාදාන, ditthi උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන. කාම උපාදානයේ ධර්ම වශයෙන් චෛතසිකක් වශයෙන් ගත්තොත් ලෝභය.
ලෝභය
නැසයිද? ditthi උපාදාන කියනවා ditthi චෛතසිකය. එතකොට ditthi චෛතසිකේම තමයි අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන වශයෙන් ඒ නියෝජනය වෙන්නේ ditthi චෛතසිකේමයි. එතකොට මේ සතර උපාදානීය ධර්ම වශයෙන් චෛතසික වශයෙන් දෙකක් තියෙනවා, ලෝභය හා ditthi. ඔය දෙක තමයි මේ ධර්ම වශයෙන්
තියෙන්නේ. අවසාන පැහැදිලි ගොඩක් නේ ඔබවහන්සේට.
හරි.
මම හිතන්නේ අවසාන ප්‍රශ්නේ තමයි අපිට ඉදිරිපත් කරන්න අද වෙලාව තියෙන්නේ. ජයරාණි මහත්මිය.
අවසරයි ස්වාමීන් වහන්ස. අර ඉස්සෙල්ලා එක මහත්මයෙක් ප්‍රශ්නයක් ඇහුවනේ අර උත්පත්ති භවයයි කර්ම භවයයි උත්පත්ති භවයයි. එතකොට ස්වාමීන් වහන්සේ දේශනා කරානේ ජාතියේ ප්‍රභේදයක් තමයි උත්පත්ති භවය කියලා.
ඔව්.
ඉතින් ඒකෙන් තේරුම් ගන්නෙ දැන් උත්පත්ති භවය කියනකොට කාම භව, රූප භව, අරූප භව කියනවනේ. ඉතින් ඒ භවවල ජාතිය ඇති වෙන එකද ඒකෙන් තේරුම් ගන්න ඕනේ?
ඔව් ඔව්. ඒ දැන් භවයේ තියෙන කාම භව, රූප භව, අරූප භව කියලා භවයේ තියෙනකොට ඒ භවයක ස්වභාවයට අනුකූලව ස්කන්ධ වශයෙන් යම් භූමියක පහළවීම, ඉපදීම, සත්වයන්ගේ හට ගැනීම තමයි ජාතිය කියලා. එතකොට ඒ ජාතිය අර භවයට අනුරූපවම තමයි ලැබෙන්නේ. ඒ නිසා
එතකොට කර්ම,
ඔව් කියන්නේ.
එතකොට දැන් කර්ම භවය හේතු වෙනවද මේ කර්ම භවය කොහොමද හේතු වෙන්න ඕනනේ මේකේ මේ භවවල උත්පත්ති භවය ලබන්නේ?
ඔව් ඔව්. එතන කර්ම භවයම තමයි දැන් ජාතිය වෙනකොට ජාතිය කියනකොටම කියන්නේ ජාතියට පත් වෙන්නේ භව දෙකෙන් කර්ම භවය කියලා. කර්ම භව පච්චයා ජාති. නමුත් මේ කර්මයේ ඇතුලේ අපිට මේ කර්මයේ ඇතුලේ භවය කොටස් කරන්න පුළුවන්. දැන් අකුසල කර්මයක් නම් ඒක අකුසල කර්මය ඔය භවය දාන්න පුළුවන් කාම භවය ඇතුළට. එතකොට කර්මයේ වශයෙන් අකුසලයේම තමයි. මේ අකුසලය කියන එක ගොඩකට දැම්මහම මේ කොහෙද තියෙන කාම භවය නැමැති උප්පත්ති භවය හැටියට පෙන්නන ඒ උප්පත්ති භවය ඇතුළේ තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට අනුරූපවම තමයි ජාතිය වෙන්නේ. ඒ නිසායි මේ දෙක ඒකෙම ප්‍රභේදයක් කියලා අදහස් කළේ ඒකට අනුරූපව ලැබෙනස. ඉතින් නමුත් මේ කර්ම භවයේ, උප්පත්ති භවයේ කියන දෙකේම නියෝජනය වෙන්නේ තමන් කරපු කර්මය. ඒ කර්මය බෙදන්න පුළුවන් බව වසේ. අපි කියමකු කෙනෙක් කර්මයක් කරනවා කුසල කර්මයක්, ඒක ධ්‍යානයක්, ප්‍රථම ධ්‍යානය, ඒක කුසල කර්මය. දැන් මේ කුසල කර්මය දාන්නේ කොහටද? රූප භවයට.
රූප භවයට.
අන්න ඒ වගේ. එතකොට ඒකට අනුව ජාතිය වෙනකොට යා රූපාවචර ලෝකයේ ගිහිල්ලා උපදිනවා. අන්න ජාතිය.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, බොහොම පිං, තෙරුවන් සරණයි.
හරි, තෙරුවන් සරණයි.
ඉතින් අපි අදත් එහෙමනම් ධර්ම දේශනාව අවසන් කරන්නම හිතන්නේ කාලේ හරි. සන්නස වහන්සේට බොහොම පිං. වෙනදා වගේම අදත් අපි ඉතාමත්ම විශාල ධර්මකාරණ ටිකක් රැස් කරගත්තා. අපට ප්‍රශ්න අහන්න ගැටලු නිරාකරණය කරගන්නත් අවස්ථාව ලැබුණා. ඉතින් අපි ලබාගත්ත මේ සීල කුසල සම්භාරයෙන් ඔබ වහන්සේගේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව සාක්ෂාත් කරගැනීම පිණිස මේ ආත්ම භවයේදීම සුඛ ප්‍රතිපදාවෙන් ඒක අවසන් කර ගැනීමට මේ කුසල හේතු වේවා. එසේම ඔබ වහන්සේව ඔබට පහල කළ ඔබ වහන්සේගේ දෙමාපියන්ට, ගුරු දෙමාපියන් වහන්සේලාටත්, ඒකලම ඔබ වහන්සේව රැක බලා ගන්නා දායකකාරකාදී සියලු දෙනාටත් මේ පින් සාක්ෂාත් වේවා කියලා මේ අවස්ථාව විදි ප්‍රාර්ථනා කරනවා. නැවතවරක් ඔබ වහන්සේ වෙනවා පුණ්‍යානුමෝදනා
නැවතම පොඩි මතක් කිරීමක්. අර වට්ස්ඇප් ගෲප් එක බොහෝ විටක ක්‍රියාකාරී නැති වෙන්න පුළුවන්. නමුත් ඒක වරින් වර මම ඒකට අවශ්‍ය දේවල්, ධර්ම කාරණා හෝ යම් විශේෂ පණිවිඩ තියෙනවා නම් ඒ දේවල් යොමු කරනවා. හදිසියේ දේශනාවක් කරන්න බැරි වීම හෝ පටන් ගැනීම කියන දින පිළිබඳවත් වරින් වර මතක් කරන නිසා ඒකට සම්බන්ධ වෙලා නැති අයට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. හොඳයි, එහෙමනම් අපි අද දවසේදී කරගත්තු අද කරගෙන ගියපු දේශනා මාලාවේ පටිච්චසමුප්පාදයේ ඒ අංග විග්‍රහය අවසන් කරන්න යෙදුණා. ඉතින් ඒ නිසා මේ දක්වා කරගත්තු දේශනා මාලාවන් තුළ යම් කිසි කෙනෙකුට යම් වැරදි මතයක්, අදහසක් තිබිලා දුරුණා නම් හෝ තමන්ට දෘෂ්ටිය ඍජු කර ගැනීම සඳහා යම් පිටුවහලක් වුණා නම්, නොදන්නා ධර්ම කාරණාවක් දැනගත්තා නම්, ඒ සියලු කුසල බලය තමන්ට මේ ජීවිතයේ මාර්ගඵල අවබෝධය කරගන්න ශක්තියක්, ධෛර්යයක් සැලසේවා. පාරමී අඩු අයට පාරමී පුරා ගන්න නොපෙනෙන පෙනෙන බාධක දුරු කරගෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වය ලැබිලා නිදුක් නිරෝගී භාවය ලැබිලා තමන්ට පාරමී ශක්තිමත් කරගන්න අනන්ත තුරුණුවන්ගේ ආශිර්වාදයක්, මේ ධර්ම දානමේ කුසලයක් සහ සම්බන්ධ වෙච්ච උදව් උපකාර කරන අතහිත දෙන සියලු දෙනාටමත්, මේ දිනා සම්බන්ධව ඉන්න සුජීවත්ව වාසය කරන දෙමව්පියන්, ගුරුවර, දරුවන් ඇතුළු, ඒ වගේම මියගිය ඥාතීන්, මේ වෙනුවෙන් උදව් කරන සම්මාදිට්ඨික දිව්‍ය රාජයන් ඇතුළු සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. සුඛී සුවපත් භාවයට පත් වේවා. සියලු දෙනාම සංසාර දුක නිමා කරගෙන අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. තෙරුවන් සරණයි.